අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද 2022 ජූනි මාසේ 12 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් වන වැඩසටහන් මාලාවේ 92 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිසරණෝනෙන් සහභාගී වන නම කියන්ට අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේ සහ පූජනීය අක්මීමන ධම්මගුප්ත ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම දුරස්ථව සම්බන්ධව සිළු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහන් ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න හා තමන්ගේ සතිමත් බව පුහුණු කිරීමට අදාළ ගැටලු තිබෙනවා නම් ස්වාමින් වහන්සේට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අපි සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුබානිනං මිතභානිම් පිනින්දන්ති නති ලෝකේ අනින්දිතෝ නචාහු නච භවිස්සති නචේරහි විජති ඒකන්තං නින්දිතෝ පෝසෝ ඒකන්තං වා පසංසිසෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මේ ලෝකේ යම්කිසි එදා ඉඳලා සත්‍ය වන ධර්මතාවක් මේ ලෝකේ පවතින කල් හැම දෙනාටම මුහුණ දෙන්න වෙන ධර්මතාවක් පිළිබඳ කතාබහක් තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ධර්මතාව? ඇයි මේකට හැම දෙනාටම මේ විදියට මුහුණ දෙන්න වෙන්නේ? මේ ලෝකේ පවතිනවාද යම් තාක් කල් මෙන්න මේ දේවල් මේ ලෝකේ තුල තියෙනවා කියනවා. මේ ලෝකේ මේවා එක්ක පෙරලෙනවා, මේවා මේ ලෝකෙ එක්ක පෙරලෙනවා කියලා. එපමණකට මේ අපේ ජීවිතයට සම්බන්ධ දේවල්. එතකොට ඒ සම්බන්ධතාවය අපි දකින්නේ නැත්තම්, ඒ විදිහේ මේ ජීවිතයේම කොටසක් මේ දේවල් කියන එක අපි දකින්නේ නැත්තම්, ගොඩක් වෙලාවට මේවා දැකලා අපි වෙහෙසක් කනගාටුවක් හදාගන්න ඉඩ තියෙනවා. ඒ විදිහේ වෙහෙස කනගාටුවකට මේ වගේ දේවල් බොහෝ විට හේතු වෙනවා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක අපිට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. මේවා මේ දායිඳලා තියෙන දේවල්, මේවා මේ ලෝකෙට ගොඩක් ස්වභාවික දේවල්. ඒක නිසා මේවා ගැන එච්චර සැලෙන්න එපා, මේවා ගැන එච්චර වෙහෙසටපත් වෙන්න එපා. මේවාගේ අවස්ථාවල කොයි විදිහටද කටයුතු කරන්න ඕනි කියන පැහැදිලි කිරීම කරලා දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් මේ කියන සිදුවීමත් කතාබහත් ඉදිරියෙන් තියාගෙන අපි බලමු මොකක් ගැනද මේ කියන්නේ, කොහොමද ඒ දේ අපේ ජීවිතයට වැඩි වැඩියෙන් සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේ සිදුවීම පිළිබඳ සඳහන තියෙන්නේ මේ අතුල කියලා උපාසක කෙනෙක් පිළිබඳ කතාවක්. එතකොට මේ අතුල උපාසක තැනට විඳලා තියෙනවා යම්කිසි ගෝල බාලයෝ පිරිසකුත්, තව උපාසක පිරිසකුත් ඉඳලා තියෙනවා. ඉතින් මේ කට්ටිය සැරින් සැරේට යම් කිසි විදියක ධර්මශ්‍රවණය සඳහා වගේ මේ බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා හම්බු වෙන යන ස්වභාවයක් ඒ දවසට තිබිලා තියෙනවා. එතකොට මේ තැනැත්තා එක දවසක තමුන්ගේ පිරිස අත රැස් කරගෙන කල්පනා කරනවා අද මොනවහරි බණක් ඇහුවා නම් හොඳයි කියලා. අන්න මොකද කරේ? ඉතින් විහාරයට ගිහිල්ලා ඒ රේවත කියන ස්වාමීන් වහන්සේ ඉන්න තැනට වැඩම කරලා මේ පිරිසත් එක්ක වන්දනා කළා. අන්න බණක් අහන අදහසින් පොඩක් පැත්තකට වෙලා ඉන්දියා. ඉන්දියාට මොකද මේ රේවත හාමුදුරුවෝ මුකුත් කිව්වේ නැහැ. සමහරට ආපු මනුස්සයාගේ ස්වභාවය දැනගෙන කිව්වේ නැද්ද දන්නෙත් නෑ. කොහමරි මුත් අන්න ටිකක් කියලා බලා ඉඳියා, කිව්වේ නෑ. ඉතින් මොකද කරේ, අන්න එතනින් නැකිල්ල ඇවිල්ලා දොස් කිය කියාව බලන්නකො, අපි මෙච්චර මේ පිරිසක් අරගෙන ගිය බණක් අහන්න මේ හාමුදුරුව මුකුත් කිව්වේ නෑ, අද නැතු නිකං ඉඳියා කියලා නය. ඉතින් මග දිගට යම් කිසි දියක දෝෂාරෝපණයකුත් සහිතව ඊට පස්සේ ගියා සාරිපුත්ත හාමුදුරුව ගාවට. සාරිපුත්ත හාමුදුරුව ගාවට ගිහිල්ලා වන්දනා කළා. ඉන්නකොට අන සාරිපුත්ත හාමුදුරුවා නම මොකද උපාසක, අනෑ මේ ස්වාමීන් වහන්සේ අපි මේ බණක් අහන්න කියලාද මේ ආවේ කට්ටියත් එක්ක මේ රේවත හාමුදුරුව ගාවට ගියා. රේවත හාමුදුරුව මුකුත් කිව්වේ නැහැ. ඉතින් මේ ඔබ වහන්සේ ගාවටවත් ආවේ මේ ඔබ වහන්සේගෙන්වත් ධර්ම දේශනාවක් අහගන්න පුළුවන් වෙයිද කියලා මේ තැනැත්තා අන්න සාරිපුත්ත හාමුදුරුවන්ට කියනවා. ඉතින් එහෙම කිව්වහම සාරිපුත්ත හාමුදුරුව මොකද ගානේ, දැන් අර ස්වාමීන් වහන්සේ මුකුත් කියලත් නැහනේ, ඒකටත් හරියන්ට වෙන්නේ නැති. කොහොමාරි හොඳ දීර්ඝ ධර්ම දේශනාවක්, ගැඹුරු ධර්ම කරුණු වලින් යුක්ත ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඉතින් අහලා ඇති ඔය සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සමහර විට අති දීර්ඝ දේශනා සිද්ධ කරනවා, බොහොම ගැඹුරු කරුණු සහිතව දේශනා සිද්ධ කරනවා. ඔය සූත්‍ර දේශනාවල දකින්න පුළුවන්. අන්න ඒ වගේ එකක් වෙන්නේ නැති කරන්න නැති කොහොමාරි. ඊට පස්සේ මේ උන් හැ කල්පනා කරනවා, මේ හාමුදුරුව මේ හෙන දිග බණක් කියනවා, මේ කියන ඒවා ඇඩි හරියක් අපිට තේරෙන්නෙත් නෑ කියලා. අන්න එතන උතුම් නැකිටලා ආවා අර පිරිසත් එක්ක. යම් කිසි විදියක දෝසාරණ ඕපණයකුත් එල්ල කරගෙන මේ තේරෙන්නේ නැති බණ කියවනවා පැය ගණන් කියලා නැකිටලා ආවා. ඊට පස්සේ ගියා ආනන්ද හාමුදුරුව ගාවට. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව අහනවා මොකද, ආගෙනවා මේ අපි මේ රේවත හාමුදුරුව ගාවට ගියා, උන්වහන්සේ බණ කිව්වේ නෑ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුව ගාවට ගියා, උන්වහන්සේ එන දිග බණක් කිව්වා, මොනවද මන්ද ටිකක් තියෙන. ඊට පස්සේ අපි ආවා මේ ඔබ වහන්සේගෙන්වත් බණක් අහගන්න පුළුවන් වේවිද කියලා කියලා ඔන්න දැන් ආනන්ද හාමුදුරුවන්ට කියනවා. ආනන්ද හාමුදුරුව වැළුවා, දැන් අරයා එකාන්තයක්, මෙයා එකාන්තයක්, මම මැදින් ගියා නම් හරි කියලා මොකද කරේ, අන්න සරල කෙටි බණක් ඉදිරිපත් කරා. ඉතින් ඒ ගමන කල්පනා කරනවා, යකෝ මේ මොකද මේ ටිකක් විතරක් බණ කිව්වේ අපිට මේ කියලා. එතනිනුත් දොස් කිය කිය නැකිලා ආවා. කොයි මොකද මේ කෙටියෙන් කිව්වේ කියලා දොස් කියාගෙන නැකිලා ඇවිල්ලා ඊට පස්සේ යනවා බුදුහාමුදුරුව ගාවට. බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා කියනවා, ආ මොකද උපාසක තෙම කිව්වා එහමම කියනවා, මෙන්න මෙහෙමයි රේවත හාමුදුරුවෝ ගාවට ගියා, උන්නාසෙ මුකුත් කිව්වේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ ගාවට ගියා, උන්නාසෙ එන දිග බණක් කිව්වා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කෙටියෙන් කියලා ඉවර කරා. ඉතින් මේ අපි මේ සෑහීමකට පත් වුණේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී ඉදිරියෙන් තියපු ගාථාවක් තමයි අද අපි යම් කිසි දියක මතක් කරගත්තේ. හේනෝ පෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුබානිනං මිතබානිං පිනින්දන්ති නති ලෝකේ අනින්දිතෝ නචාහු නච භවිස්සති නචේරහි විජ්ජති ඒකත්තං නිදිතෝ පෝසෝ ඒකත්තං වා පසංසිතෝ. අතීතේ ඉඳලා බොහොම පුරාණ වූ ධර්මයක් තමයි අතුල මෙන්න මේ දේ. මොකද්ද යම් කිසි කෙනෙක් කතා කරන්නේ නැතුව නිශ්ශබ්ද වින්නවද, අන්න ඒ තැනැත්තටත් නිග්‍රහ කරනවා. නින්දන්ති තුන්හි මාසීනං ඉන්නල කියනවා, නින්දන්ති බහුබානිනං යමෙක් දිගට දිගට කතා කරනවාද, බොහෝ විස්තර සහිතව කතා කරනවාද, අන්න ඒ කෙනාටත් නිග්‍රහ කරනවා. මිත බහනින්පි නින්දන්ති, කෙනෙක් මැනලා කිරලා කතා කරනවාද, එයාටත් නින්දා කරනවා. නත්ති ලෝකේ අනින්දිතෝ, නින්දාව නොලබපු කෙනෙක් මේ ලෝකෙ නැත. නචාහු නච භවිස්සති නචේරහි විච්ඡති, අන්න මේ ලෝකේ ස්වභාවය තමයි එහෙම තනිකරම නින්දාවක් හරි තනිකරම ප්‍රශංසාවක් ලබපු හරි කෙනෙක් මේ ලෝකේ කවදාවත් ඉඳියෙත් නැ, අනාගතේ ඉන්නෙත් නැ. අර විදියට තනිකරම නින්දාවක්වත් තනිකරම ප්‍රශංසාවක්වත් ලබන කෙනෙක් මේ ලෝකයේ අතීතින් දියෙත් නැහැ, වර්තමානෙත් නෑ, අනාගතේ ඉන්නෙත් නෑ කියලා ඔන්න ඔය විදිහට කියලා අන්න තව ටිකක් මේක ඉදිරියට පැහැදිලි කරගෙන යනවා. මොකද්ද කියනවා, සමහර කෙනෙක් සමහර මිනිස්සෙක් මේ රජවරුන්ටත් නින්දා කරනවා, මහා පොළොවටත් නින්දා කරනවා, අර අහසේ හැසිරෙන ඉරහඳටත් නින්දා කරනවා. මෙන්න මේ විදියට කෙනෙක් තව කෙනෙක් අන්න රජවරුන්ට ප්‍රශංසා කරනවා, මහ පොළොවට ප්‍රශංසා කරනවා, අර අහසේ හැසිරෙන ඉරහඳට පවා ප්‍රශංසා කරනවා. ඒකක් තබා පිරිස් මැද ධර්මයේ දේශනා කරන සම්මා සම්බුදු කෙනෙක්ට උනත් ඇතමෙක් නින්දා කරනවා, ඇතමෙක් ප්‍රශංසා කරනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මේ ලෝකෙ තියෙන්නේ. මේ නින්දා ප්‍රශංසා අතර හුවමාරුව මෙන්න මේ වගේ දෙයක් මේ ලෝකේ. එතකොට ඊට පස්සේ අන්න මේ ධර්ම කරුණක් විදියට තව ටිකක් මේක ඉදිරියට ගෙනිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා, නමුත් අන්න යම් කිසි අන්ධබාල කෙනෙක්ගෙන් ලබන නින්දාව නියම නින්දාව නෙමෙයි. අන්ධබාල මෝඩයෙක්ගෙන් ලබන ප්‍රශංසාව නියම ප්‍රශංසාව නෙමෙයි. යමෙක් අන්න පණ්ඩිතයෙක්ගෙන් නින්දාවක් ලබනවාද, එන්නේ ඒක තමයි නියම නින්දාව. පණ්ඩිතයෙක්ගෙන් යම් කිසි ප්‍රශංසාවක් ලබනවාද, ඒක තමයි නියම ප්‍රශංසාව කියලා ඔන්න කමඨාන හරි හරියටම සුද්ධ කරා බුදුරජාණන් වහන්සේ. අන්න රවුමක් ගහගෙන ගිහිල්ලා නියම බණේ හම්බුණා අතුලට. තියාගේ දෙයක් තමයි තියෙන්නේ මෙන්න මේ ලෝක ධර්මතාවයකුත් ඉදිරියට තියලා මේ ලෝක ධර්මතාවයට අනුව කටයුතු කරන අතරේ අපි කොහොමද නිවැරදි තැන හොයාගන්නේ, අපි කොහොමද නිවැරදි හැසිරීමක් කරන්නේ කියන අදහස පෙන්නලා දෙන්න බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී යම්කිසි උත්සාහයක් ගන්නවා. ඉතින් ඔන්න ඔයගේ දෙයක් තමයි අපිට අද ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු මෙන්න මේ කියන දේ පිළිබඳ, මේ කියන දේ අපේ ජීවිතවලට ලං කරගන්නේ කොහොමද, ඒ සඳහා යම් කිසි විදියක අදහසක් ඇති කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කවුරුත් මේ අද ඊයේ ඉපදිච්ච කට්ටිය නෑනේ. මේ ඔක්කොමලා මේ ලෝකේ අඩුම ගානේ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක් කරක් ගහපු කට්ටිය. එතකොට කොච්චරනම් නින්දා ප්‍රශංසා ලබලා තියෙනවද කියලා මතක් කරලා බලන්න පුළුවන්. සමහර විට කරපු දේවල් මත පදනම් වෙලා, සමහර විට නොකරපු දේවල් මත පදනම් වෙලා අන්න නොයෙකුත් අවස්ථාවල විවිධ නින්දාවල් විවිධ ප්‍රශංසාවල් ලබන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි සමහර විට කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ඒවා විඳ දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි මේ ලෝකයේ ස්වභාවය. සමහර විට මේ අජීවි වස්තුවන් විදියට හඳුන්වන මහ පොළවේ ඉරහඳට පවා කෙනෙක් නින්දා කරනවා, තව කෙනෙක් ප්‍රශංසා කරනවා. රජවරු ගැන නම් ඉතින් කොහොමවත් අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ විදිහේ සම්මා සම්බුදු කෙනෙක්ට උනත් පිරිස් මැද ධර්මයේ දේශනා කරන සම්මා සම්බුදු කෙනෙක්ට උනත් අන්න යම් කිසි විදියක කෙනෙක් ප්‍රශංසා කරනවා, තව කෙනෙක් නින්දා කරනවා. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. එතකොට මේ ලෝක ස්වභාවයේ අතරේ කොහොමද අපි හැසිරෙන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවානේ. මොකද කොච්චර ඔය නින්දාවලට මම සැලෙන්නේ නැහැ, ප්‍රශංසාවලට මම සැලෙන්නේ නැහැ කියලා. එහෙම මන් නැහැ. හැබැයි නින්දාවලට නම් මම සැලෙන්නේ නැහැ, ප්‍රශංසා නම් මම සතුටින් බාර ගන්නවා කියලා ඉන්නේ. ඒක තමයි ස්වභාවය. ප්‍රශංසාවන් නම් ඉතින් ලැබුණට අවුලක් නැහැ. නිකන් අර මමම නොයේ වුණත් නිකන් මමත් ඉතින් ඉන්දියානේ කියලා හරි ඒක බාර ගන්නවා. කොහොම හරි හේතු කාරණාවක් ඉදිරිපත් කළා. පොඩ්ඩක් නිකන් ওই ප්‍රශංසාවක් කළා බලන්න ඕන නම්. ප්‍රශංසාවක් කළා බලන්න කොහමද මුනේ වෙන වෙනස. කොහොමද ඒක බාරගන්නේ කියලා බොහොම වටිනා තෑග්ගක් ලැබුණා වගේ බාර ගන්නවා. එතකොට සමහර කෙනෙක් බොරුවට ප්‍රශංසා කර කරත් යනවා. බොරුවට ඉතින් ප්‍රශංසා කරනවා. අනේ ඉතින් කවක වුණත් හොඳයි මෙහෙම කරපු එක. කොච්චර වටිනවද? කොච්චර උදව්වක් උපකාරයක්ද කියලා ඔන්න විදියට කියාගෙන යනවා. ඉතින් එක්තරා විදියක අර නිකන් පිට කසා ගන්නවා වගේ. අනේ ඉතින් ඔයාගේ පිට ඔයා කසන්න, මං කසන්නම් මගේ පිට ඔයා පොඩ්ඩක් කසන්න කියලා අර නිකන් රවුමක් හැදිලා පිට කසා ගන්නවා වගේ තමයි. ඉතින් මුකුත් නැතුවට ඉතින් නරකම නැහැ. ඒ වුණාට ඉතින් ඔන්න ඔක තමයි ස්වභාවය. එතකොට ඔය ප්‍රශංසා ගොඩක් වෙලාවට එන්නේ මොකක් හරි වැඩක්, මොකක් හරි අවශ්‍යතාවයක් මත පදනම් වෙලා තමයි. එතකොට ඒ වගේ ස්වභාවයකට අපි කැමති. අන්න මේ අපිට ප්‍රශංසාවක් කරා, අන්න අපිට මේ විදිහේ ගුණ දැක්වීමක් කරා, ඒකින්ද අපි ඒ වැඩේ කළ දෙන්න ඕනේ, එතැන අතර හිතවත්ව කඩිතු කරන්න ඕනි කියලා ඔහොම අදහසවල් ඉතින් එනවනේ ස්වභාවයෙන්ම. නමුත් අනිත් පැත්තෙන් කෙනෙක් නින්දාවක් කරොත් අන්න ඒකට එරෙහිව කටයුතු කරන්න, ඒ නින්දාවට විරුද්ධව කරුණු දක්වන්න, එතනත්තාව හඹාගෙන යන්න, ඉතින් ඔයගේ දේවල් ස්වභාවිකවම මතු වෙලා එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙපැත්ත තියෙනවා. අපි කැමති අරක බාරගන්න, නින්දා බාරගන්න කැමති නැහැ. ඒකට විරුද්ධව කටයුතු කරද්දී ප්‍රශංසාව හරි කැමැත්තෙන් බාරගන්නවා. ඇත්ත තමයි, මමම තමයි ඉතින් කළේ කියලා ඔන්න බාරගන්නවා. ඉතින් ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ ස්වභාවයක් අපේ හිත තුළ තිවිද්දී අපි කොහොමද මේ කියන වෙනස ඇති කරගන්නේ කියලා බැලුවොත් ඉතින් දෙකෙන්ම අයින් වෙන්න වෙනවා. දෙකෙන්ම තමයි වෙනස් වෙන්න වෙන්නේ. එකක් විතරක් බාරගන්න බෑ. අර කෑල්ල විතරක්, හොඳ කෑල්ල විතරක් අරගෙන අයින් වෙන්න බෑ. ඒ මොට්ටු නෑ. එහෙම අයින් වෙන්න හම්බ වෙන්නේ නෑ. ඒකයි වැඩේ. එක්ක දෙකම අයින් කරගන්න වෙනවා. අයින් කරනවා කියන්නේ ඒවා නැති වෙනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට ඒවෑන් වෙන කම්පණය, චංචලය, එහෙම නැත්නම් ගමන, ඒව අනු ඔස්සේ ගමන් කිරීම, දෙකෙන්ම දුරස් වීමක් තමයි විසඳුම විදිහට තියෙන්නේ. නින්දා විතරක් අයින් කළා ප්‍රශංසා ලබා ගන්න පුළුවන් කියලා හිතුවොත් අන්න මොකද වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම එකෙක් මේ ලෝකේ ඉඳලා නැහැ. මෙතක් තනිකර එහෙම ප්‍රශංසා විතර ලැබුව කෙනෙක් ඉඳලත් නැහැ, අනාගතේ ඉන්නෙත් නැහැ කියලා. අනේ එහෙනම් දෙකෙන්ම තමයි දුරස් වීමක් තියෙන්නේ. එතකොට අපි හරි කැමති අර අප්සට් කෑල්ල විතරක් අයින් කරලා කපලා දාලා ඉතුරු ටික තියාගෙන ඉන්න. ඒකනේ මේ තනිකර මේ ජීවිත ගමන කියන්නේ ඒක තමයි. කන්නාඩියක් දිහා බැලුවොත් පේන්නේ තමුන්ගේ අස්පට් කෑල්ල තමයි පේන්නේ. ඉතුරු ටික නම් හොඳයි. ඒ කෑල්ල පොඩ්ඩක් නැති වුණා නම් ලාස්ටික් සර්ජරි එකක් හරි කරලා ගමක් නැහැ. මේ නහය පොඩ්ඩක් කෙලින් කරගන්න පුළුවන් නම්. එහෙම නැත්තම් මේ 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 තියෙන දත පොඩ්ඩක් හරියට හදාගන්න පුළුවන් නම් කියලා කල්පනා කරනවා. එහෙම බෑ. ඒ සමබරතාවයක් තියෙන්නේ. අර කේක් එකක් තියාගන්නයි කන්නයි දෙකම කරන්න බෑ. අර කියන්නේ can't have a cake and eat it too කියලා. තියාගන්නයි කන්නයි දෙකම කරන්න බෑ. කියන්නේ එක්ක කන්න වෙනව නැත්තම් තියාගන්න වෙනව. සමහරු කියන භාගයක් කාලා භාගයක් තියාගන්න බැරි වේද හාමුදුරනේ කියලා. කොල්ල බලන්නක පුළුවන්ද කියලා. එහෙම අමාරුයි. ඒ වෙනුවට අන්න එක්ක කනව නැත්තම් තියාගන්නවා. මේ දෙක ඔප්ෂන්ස් දෙකෙන් එකයි අරගන්න පුළුවන්. ඉතින් නින්දා විතරක් අයින් කළා ප්‍රශංසා තියාගන්න අමාරුයි. මොකද අර ප්‍රශංසාව පිටිපස්සේ නින්දාවත් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. නින්දාවත් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. හරියට නිකන් අර ඔරලෝසුවේ බට්ටා දෙපැත්තට කැරකෙනවා වගේ තමයි. අනේ එක පැත්තකට යනවා. අනිත් පැත්තට යනවා. ඒ යන ගමන අන්න අන්ත දෙක තමයි අපිට පේන්නේ. අර මැද හරිය තියෙන අර සමබර ලක්ෂ්‍ය තියෙන්නේ. ඒක පව කරගෙන යනවා දැක්කේ නෑ වගේ වේගෙන් අනිත් පැත්තට කඩාන බිඳගෙන යනවා. ඉතින් ඕක තමයි ඔය සංසාර ගමන කියන්නේ. ඔන්නේ ඔල්ලෝසේ බට්ටගේ දෝලණේ. අපේ ගමන ඕක තමයි. අර මැද පව කරන්නේ මේක නම් වෙන්න බෑ, කොහොමවත් වෙන්න බෑ කියලා පුළුවන් තරම් වේගෙන් අන්න අර මැදට ඇහවහනවා. මැද අමතක කරනවා. මැද පහු කළ වේගෙන් අනිත් අන්තයට යනවා. ආපහු අනිත් පැත්ත කඩාගෙන එනවා මේ පැත්තට. අන්න මැදදී නම් කිසිම ස්පාසුවක් නැහැ. මැද පිළිබඳ නම් කිසිම අදහසක් නැහැ. නමුත් අන්න සමබර ලක්ෂ්‍ය තියෙන්නේ කොහෙද? හැම වෙලේම දෙකෙන්ම දුරස් වීමක්, අන්ත දෙකෙන්ම දුරස් වීමක් තමයි ඔය සමබරතාවය. එහෙම නැතුව අර කියන සමබරතාවයක් ගන්න බෑ එක පැත්තකට විතරක් ගිහිල්ලා. මොකද ඒක ස්ථාවර නැති නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම සමබරතාවයක් මේ ලෝකෙ තිවිලා නැහැ. ඒ අන්තේ මේ අන්තේ අතර සමවරතාවයක් මේ ලෝකේ තිවිල නෑ. අන්න එක්කෝ දෙකෙන් මයින් වෙන්න වෙනවා, නැත්තන් දෙකම ලබා ගන්න වෙනවා. තියෝක තමයි වැඩි. එතකොට අන්න මේ කෙනෙක් මනාපනං මෙන්න මේ නින්දාවක් ලැබුවත් වෙහෙසයි, ප්‍රශංසාවක් ලැබුවත් වෙහෙසයි. මොකද නින්දාව ලැබෙනකොට වෙහෙස වගේම අන්න නින්දාව නැති වෙලා යනකොට යම් කිසි පහසුවක් දැනෙනවා. දැන් කෙනෙක් බැන බැන ඉඳලා බණින් එක නැවැත්තුවාම පහසුයිනි. සමාජයෙන් යම් කිසි දියක චෝදනාවක් නැగి නැగి తిවිලා ඒක නැවතුනහම පහසුවක් එනවනේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ප්‍රශංසාවක් తిවිලා ඒක නැතිලා ගියපු දවසට වෙහසක් එනවා. ඉතින් මේ එකම කාසි දෙපැත්ත තමයි අපි මේ හරෝ හරෝ හිතන්නේ මේ පැත්ත නම් හොඳයි අර පැත්ත හරි නෑ කියලා. නෑ එහෙම එකක් නෑ. අන්න දෙපැත්තම එකට තමයි විසි කරනවා නම් විසි කරන්න වෙන්නේ, අයින් කරනවා නම් අයින් කරන්න වෙන්නේ. ඉතින් එහෙම ස්වභාවයක් තමයි මේ කියන කතාව. එතකොට අපි එහෙනම් අන්න යම් කිසි දියක ප්‍රතිපදාවකට බැස ගන්නවා. මෙන්න මේ නින්දා ප්‍රශංසා තුලින් නොසැලෙන ස්වභාවයක් හදාගන්න. නොසැලෙන ස්වභාවයක් තමන් තුළ දියුණු කරගන්න තමයි උත්සාහය. ඒක සඳහා බොහොම සරල වැඩක් කරන්න තියෙන්නේ. අන්න පොඩ්ඩක් මේ සිහිය කියන එක තමන්ගේ ජීවිතයට ලං කරගන්න, අඳුනගන්න. මොකද්ද මේ සිහිය කියන පරීක්ෂණය කරන්න. එතකොට වෙන අදීපේම සමහර වෙලාවට කියනවා මේක තමයි මූලික උපදෙස්, මෙන්න බලන්න මේ විදියට කරන්න ඕනේ, මේ වීඩියෝ එක බලන්න, විනාඩි කීපයක් කරලා බලන්න, දවස් කීපයක් කරලා බලන්න, කරලා බලලා මෙන්න මේ තමුන්ගේ අත්දැකීම ලියලෙවන්න කියලා. ඉතින් කෙනෙක් අහනවා ඔයිට වැඩිය මොනවා හරි විශේෂ පැකේජයක් අපිට දෙන්න බැරිද, නැද්ද මුකුත් අර වැක්සීන් එකක් වගේ එකක් ඔයිට වැඩි ඉක්මනට මේ වැඩේ කෙලවර වෙන එකක් නැද්ද, ඔයිට වැඩි පහසුවෙන් මේක ධාරණය කරගන්න පුළුවන් විදිහක් නැද්ද? ඉතින් ඕම ප්‍රශ්න අහන ගට්ටිය අනේ ඉතින් හැදෑසට නොපෙනේ ඒවා කියන අදහසක් තමයි මට මතුවෙලා එන්නේ. මොකද අර මේ යෙදෙන්නේ නැතුව අහනවා, දැන් කොහොමද මේක ඉගෙන ගන්න, කොහොමද මේක මේ කරන්නේ? දැන් මේ කිව්වට ඒක ඇහිලා නැහැ, කිව්වේ නෑනේ, මුකුත් කිව්වේ නෑනේ, කරන විදිය කිව්වේ නෑනේ. ඒ වෙන මොකක් හරි ලෝකෙක ඉඳලා අන්තිමට ඇවිල්ලා කියනවා කිව්වේ නෑනේ, කෝ මුකුත් නෑනේ, කොහමද අපි මේ අලුත් කෙනෙක් මේක එළඹෙන්නේ කොහමද? ඒක තමයි මෙච්චර වෙලා මේ කිව්වේ, කිව්වට තේරෙන්නේ නෑ. ඉතින් ඒක තමයි වැඩේ. අන්න ඊට පස්සේ සංශෝධනවාදයක් ඉදිරිපත් කරනවා, බැරිද මේ වෙන මුකුත් නැද්ද මේ විදිහේ නැද්ද, වෙන ක්‍රමයක් නැද්ද, වෙන මොකක් හරි නැද්ද, උපක්‍රමයක් නැද්ද, අලුත් මොන හරි කෑල්ලක් මේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරන්න බැරිද කියලා. ඉතින් ඒ වගේ අරගෙන එන පණිවිඩකාරයන්ටත් මම කියන්නේ අයියාට එන්න කියන්නකෝ තව මාසයක් දෙකක්. නිකන් ආපු ගමන් එන්න එපා සංශෝධන කරන්න, ඒ වෙනුවට නිකන් අර ගොනා වගේ පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ. අර අන්දරේ කියනවා වගේ ගොනා වගේ ඉඳලා බලනකොට තේරෙනවා මේකනේ මේ කියන්නේ, මම මේ මගේ ගොංකමටනේ මට තේරිලා නැත්තේ කියලා දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය එක එක්කෙනා කියන විදිහට සංශෝධන කරන්න ගියොත් මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඔය ව්‍යවස්ථාවට වෙලා තියෙන්නේ මෙහෙ එකනේ. දැන් 21 එන්නේ ළඟදිම ඈ. දැන් 20 වෙනකන් ඇවිල්ලා තියෙන්නේ, 21 තමයි එන්නේ. අර කෑලි කෑලි කපලා කපලා එහෙම් මෙහෙම් පුරුද්දලා අන්තිමට අමුතුම විකෘතියක් තියෙන සත්වෙක් බිහි වෙලා තියෙනවා. එහෙම එකක් නෙමෙයි. අන ක්‍රමයට එන්න ඕනි. සංශෝධනයක් වුණත් බාර ගන්න දවසක් තියෙනවා. ඒක උපය ගන්න ඕනි. එහෙම නැතුව ආපු දවසේම සංශෝධන කියන්නේ ඔළුවේම නවනවා ඒක. ආයෙින් මෙහා මිලිතුරක් බලාපොරොත්තු වෙන්න එපා. නිකන් ඔෆිස් එකකට වුණත් ගියාම නිකන් ඒ විදියට වැඩේ කරගෙන ඉන්න ඕනි. ආ ඉන්නකොට අවුරුද්දක් දෙකක් යනකොට ඔන්න මෙහෙම වෙනසක් කරමු කිව්වා මේ ඇසලියුට් එක ගහලා අරින් මචං කියලා බාර ගන්නවා. නැත්තම් මොකද වෙන්නේ, ගියපු දවසේම සංශෝධන ඉදිරිපත් කරන්න ගියද උඹ ඵලයන් වෙන දිහාවකට උඹ මේකට හරියන්නේ නැහැ. මම ඔෆිස් එකට ගියා, ඒක ඉන්නේ අම්මෝ තාක්ෂණේ නිකන් එහා කෙළවරේ කට්ටිය ඉන්නේ. ඉතින් Excel ෆයිල් වලින් තමයි ඔක්කොම වැඩ. ERP එකක් තියෙනවා. ERP එක pay කරලා අරන් තියෙන්නේ. හොඳම ERP සිස්ටම් එකක්. හැබැයි ඒකේ වැඩ කරන්න බෑ. මල්ලි මේකනේ වැඩේ මල්ලි. මල්ලි මේ මේට වැඩිය එහා ගියපු එකක් කරන්න බෑ මල්ලි මේක. අර එතුමා එකේ ලේකම් මහත්ය වගේ. ඉතින් මල්ලි ඉතින් මේක තමයි උපරිම ක්‍රමේ, මේ ලෝකේ මීට වැඩි එෆිෂන්සියක් නෑ මල්ලි කියල කියනවා. එම තමයි අයියේ කියල. ඉතින් ඉතින් අවුරුදු ගානක් තිස්සේ අර එක්සෙල් ෆයිල් පුරෝ 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 ඉන්දියා ඉඳලා 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 දැන් මමත් පොරක් වෙනවානේ එතන ටික දවසකින්. අන්න එදාට කිව්වා හරි දැන් අපි පොඩ්ඩක් මේක දාලා බලමු ERP එකට. IRP එකට දැම්මා, ඔන්න එනවා වලිගු උඩ තියාගෙන එනවා. කෝ දැන් නෑනේ, දැන් ඔයා කිව්වා දැන් කෝ දැන් අපි කොහොමද මේ වැඩ කරන්නේ, දැන් අර ප්‍රොඩක්ෂන් එක ඔක්කොම නැත් නැවතිලානේ, අර මේ මැෂින් නැවතිලා බලා ඉන්නවා දැන් මේ මැෂින් බලා ඉන්නවා දැන් මේ කෝ මේ රිපෝට් එක කියලා. ඔන්න එනවා පිඹගෙන. එතකොට දැන් මේ තියෙන්නේ, ඔයා බැලුවේ නැද්ද, ක්ලික් කරලා බැලුවේ නැද්ද? ආ ක්ලික් කරාම එනවා නේ කියලා ඔන්න කියනවා. ඊට පස්සේ ටික 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 අන්න Excel ෆයිල් එක අතහැරලා ERP එක බාර ගන්නවා. නැත්නම් ERP එකක ෆන්ක්ෂන් එකක් Excel ෆයිල් එකකින් කරන්න පුළුවන් නම් Microsoft උනත් ඔයිට වැඩිය නිකන් ආඩම්බර වෙයිනේ. අන්න වෙනස ඒ ක්‍රමයට තමයි වෙනස වෙන්නේ. එහෙම නැතු එකපාරට නිකන් ඇවිල්ලා ගුවට හරියන්නේ නැහැ. මොකද්ද බැහැලා බලන්න, මඩට බැහැලා බලන්න මොකද්ද මේ කරන්නේ කියලා ඉගෙනගෙන බලන්න. අන්න yes sir කියලා සැලුට් එකක් ගැව්වා. හරි වැඩේ කරා. අවුරුද්දක් දෙකක් යනකොට තේරෙනවා මේම නෙමෙයි, මීට වැඩිය හොඳ විදිහක් තියෙනවා. එදාට ඒ යෝජනාව බොහොම සාදරෙන් බාරගන්නවා, බොහොම උනන්දෙන් බාරගන්නවා. හැබැයි ඒකට කාලයක් ගැලපිලා එන්න ඕනේ. ඉතින් ඒකින්ද ඔය මූලික උපදෙස් ටික අහන්න, ඔය වීඩියෝ එක බලන්න, ඔච්චරයි ඕනේ. ඔතනින් එහාට මුකුත් ඕනේ නැහැ. ඒක අහලා ඒක බලලා පොඩ්ඩක් නිකන් ඇවිදලා බලන්නකෝ, පොඩ්ඩක් නිකන් වාඩි වෙලා බලන්නකෝ. එහෙම ඇවිදිනකොට වාඩි වෙනකොට ටික ටික තේරෙන්න පටන් ගන්න මොකද්ද මේ කියන සීය, එහෙම එකක් මට තියනවද කියලා යම් කිසි විදියක ඊදීමක් කරන්න පුළුවන්. සමහරුන්ට දා විනාඩි දෙක තුනක් ඇහස් පියාගෙන ඉන්නත් අමාරුයි. කමක් නෑ, ඇස් ඇරගෙන හරි වාඩි වෙලා ඉන්නකෝ. එහෙමත් පුළුවන් ඈ, ඇස් ඇරගෙනත් වාඩි වෙලා ඉන්න පුළුවන්. අපිට ඉතින් අර සූස්තියට හින්දා එච්චර කැමැත්තක් නැති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අන්න ඇස් ඇරගෙන හරි සිහියෙන් වාඩි වෙලා ඉන්න උත්සාහ කරනවා. සිහියෙන් පොඩ්ඩක් වත්තේ පිටි හරි හරි මෙහාට ඇවිදින්න උත්සාහ කරනවා. දවසකට විනාඩි 5ක් ට්‍රයි කරනවා. විනාඩි 5ක් වාඩි වෙලා ඉන්නවා. ඒ විදිහට දවස ගානේ නැවත නැවත පටන් ගන්න උත්සාහ කරනවා. එහෙම කරනකොට සති අධ්‍යයයක් කරනකොට අන්න අර 5 10 කරගන්න පුළුවන්. මම ඒ සති පාසලේ දරුවන්ට කියන්නේ ආ දවසට විනාඩිය ගානේ වැඩි කරමුකෝ 5ෙන් පටන්ගෙන. ඉතින් අන්න හිටපු ගමන් ළමයෙක් කියනවා අන්න දැම්මට 15ක් පුළුවන් වාඩි වෙලා ඉන්න. දැම්මට 15ක් පුළුවන් ඇවිදින්න. මට මුලින් විනාඩි 2යි පුළුවන් උනේ. මම දවසට විනාඩිය වැඩි කරා. දැන් ඇස් දෙක වහගෙන ඉන්නත් පුළුවන්. මුල් දවස්වල ඇස් වහගෙන ඉන්නත් බෑ. පමණකට ඉතින් වෙහෙසයි. ඇත්ත තමයි. ඇස් වහගත්ත ගමන් සමහරුන්ට එන අමුතු කුලප්පුවක්, ඉන්නම බැරි කුලප්පුවක් එනවා. කමක් නෑ, ටික 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 උත්සාහ කරන්න. ටික 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 නැවත නැවත යෙදෙන්. අන්න යෙදෙනකොට යෙදෙනකොට අන්න ඒ ශක්තිය දියුණු වෙලා එනවා. තෙන්නේ විදිහ ආයෝජනයක් කරන්න ඕනේ. ඒ ආයෝජනෙන් තමයි මේක දියුණු වෙලා එන්නේ. විනාඩි 15ක් 20ක් ගන්නට හදා ගන්න පුළුවන් දවසකට, 30ක් වෙන ගන්නට හදා ගන්න පුළුවන් දවසකට, 45ක් වෙන ගන්නට හදා ගන්න පුළුවන් දවසකට. දැන් මම මේ ඊයේ ඉඳලා කල්පනා කරනවා තැන් දෙකක තුනක කිය කිය එනකොට 45 කියනවද පැය කියනවද? පැයක් සක්මන් කරන්න කියනවද විනාඩි 45ක් සක්මන් කරන්න කියනවද? පැයක් වාඩි වෙලා ඉන්න කියනවද විනාඩි 45ක් වාඩි වෙලා ඉන්න කියනවද? සාමාන්‍ය නිස්සාරණ කාලසටහන නම් තියෙන්නේ පැය. පැය තමයි තියෙන්නේ, පැයක් ඇවිදින්න, පැයක් වාඩි වෙලා ඉන්න කියලා තමයි තියෙන්නේ. හැබැයි ඔතන 45 පොඩි කේස් එකක් තියෙනවා. 45න් තමයි සාමාන්‍යයෙන් යම් කිසි විදියක සයිකල් එකක් ඉවර වෙන ස්වභාවයේ තියෙන්නේ. 45න් තමයි. 40 45න් තමයි සාමාන්‍ය සයිකල් එක ඉවර වෙන්නේ. එතකොට අර නැගිටින්නේ නිකන් අර නිකන් ජයග්‍රහී විදිහටනේ. ඒක නිසාද දන්නෙත් නැහැ. කොහොම හරි මෙහෙ පැයක් දාලා තියෙනවා. අන්න පොඩ්ඩක් නිකන් අර යම් කිසි විදියක සයිකල් එක ඉවර වෙලා අලුත් සයිකල් එකක ටික දුරක් ගමන් කරනවා. අලුත් චක්‍රයක ටික දුරක් ගමන් කරනවා. ඒකෙත් යම් කිසි විදියක වෙනස් වීමක් දකිනවා. අන කන්ද උඩට නැග විතරක් නෙමෙයි ඉනිමගට පයින් ගහනවා. ගැහුවාම තේරෙනවා යකෝ මොකද්ද මේ උනේ කියලා. අන්න පැය ඉන්නකොට ඒක හොඳට තේරෙනවා. අර තිබුණ එක ඔක්කොම සම්පූර්ණ චක්‍රයක් ගිහිලා නතර වෙලා ඔන්න අලුත් විකාරයක් භාගයක් දුර පටන් අරගෙන තමයි නැගිටින වෙලා වෙනකොට. ඉතින් ඒ වගේ වෙලාවක් හදාගත්තොත් දවසකට පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන් නම්, පැයක් ඇවිදින්න පුළුවන් නම් සිහියෙන්, අන්න ඒ වගේ උත්සාහයක්, ඒ වගේ ආයෝජනයක් කරන්න ඕනේ. ඒක ටික ටික හදාගෙන මාසයක් දෙකක් තුනක් හතරක් යනකොට හදාගෙන ඊට පස්සේ දිගට දිගට දවසේ කොටසක් කරගන්න. කරනකොට කරනකොට තේරෙනවා අන්න මේ මේකේ ප්‍රතිඵල තියෙනවා. ස්වභාවිකවම මගේ හිත කලින්ට වැඩි සතිමත්. ඒ සතිමත් බව මම අත්දකිනවා. මට දකින්න පුළුවන් කියන ශක්තියක් අපි තුලින් දියුණු වෙලා එනවා. ඒ ශක්තිය දියුණු වෙන්න අන්න කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ විදිහේ නින්දා ප්‍රශංසාවට මොකද ඒ නින්දා ප්‍රශංසාවල බලපෑම නැත්නම් ආවර ඇදගෙන යනවා කියලා කියන්නේ ඒ ඔස්සේ. ඒ ඇදගෙන යාමේ වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. නින්දා ප්‍රශංසාවෙන් නැති වෙන්නේ නැහැ. මේ වෙනුවට ඒවෙන් ඇදිල යන ගතිය තමයි වෙනස් වෙන්නේ. දැන් සාමාන්‍ය හිතේ ස්වභාවය ගැන කියනවා කුලප් වෙච්ච අස්සේගේ කණු මේ කඹේ අල්ලා ගත්තා වගේ කියලා. අස්සයාගේ හැටි දන්නවනේ ඉතින්. කුලප් වෙච්ච අස්සේගේ හැටි දන්නවනේ. අන්න ඌගේ කඹේ අල්ලා ගත්තා වගේ. එතකොට මොකද වෙන්නේ? අර හේ බඩ පපුව දාගෙන බිම දිගේ ඇදගෙන මේක එහෙට මෙහෙට යනවා. ගමන් කරනවා. ඉතින් ඔස්සේ යන තැනත්තත් අන්න වෙහෙසට පීඩාවට පත් වෙනවා. ඔන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. නින්දාවක් ආවත් ඔය වගේ, ප්‍රශංසාවක් ආවත් නිකන් එහෙම නැහැ කියලා හිතනට ඕකම තමයි ඒක පිටිපස්සෙත් තියෙන්නේ. එතකොට ඒ විදිහේ ඇදිලා යාමක්, අනුව ගමන් කිරීමක් තියෙනවා. ඒ අනුව ගණන් කිරීමට අනුව, ඇදිලා යාමට අනුව වෙහෙසක් පීඩාවක් ඇති වෙනවා. ඒක තමයි වැඩේ. එතකොට එහෙම එහෙම ඇදිලා යනකොට අන්න බඩබබු ඇතිලිගෙන යනකොට ඒ වෙහෙස දැනෙනකොට අන්න කෙනෙක් එකකින් අත් බෙදෙන්න කැමැත්තක් ලැබුණොත් අන්න ඒ තැනත්තර තියෙන ප්‍රතිපදාව තමයි මේ කියන්නේ. එතකොට කියනවා අන්න තේරෙනවා මේක කරගෙන කරගෙන යනකොට අර කම්පණය වෙන එක තමයි නවතින්නේ. අර ඒවට සැලෙන ස්වභාවය තමයි නවතින්නේ. මේ දේවල් වටේ කැරකෙනවා. කැරකුණාට මොකද එහෙම ලොකු එහෙසක් නැහැ. දැන් රතන සූත්‍රයේ තියෙන්නේ අර මොකද්ද නගරයක් නගර දොරටුවක ඊටලා තියෙන මහා තැඹක් පොළවට මෙච්චර බස්සලා ඊටලා තියෙන ගල් කුළුණක් ගැන කියනවා. ඒ කුළුණ මෙන්න මේ හතර දිසාවෙන් එන වාතයෙන් සෙලවෙන්නේ නැහැ වගේ මෙන්න මේ කෙනෙක් හිතත් හෙලවෙන්නේ නැහැ. හිතත් කම්පණය වෙන්නේ නැහැ. ඕකනේ කියන්නේ. හිතරෙන්නේ වගේ ස්වභාවයක් කන්දක් කඳු මුදුනක් වගේ. කඳු මුදුන වටේට හිත කඳු මුදුන වටේට මේ හුලං බොහොම ගර්ජනාවක් ඉදිරිපත් කරනවා. එහාට මෙහාට කැරකෙනවා. මේ කඳ කඩලා බිඳලා දානවා වගේ. නමුත් කඳ හෙල්ලෙන්නේ නැහැ. කඳ චලනය වෙන්නේ නැහැ. අන්න අර නින්දා ප්‍රශංසාවට ඒක පිළිබඳ වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔය කියන ස්වභාවයේ අපිට ලං කරගන්න පුළුවන්. ඒකත් හැබැයි අර විදියට අනේ මගේ හිත සැලෙන්න එපා, මේ නින්දා ප්‍රශංසාවලට සැලෙන්න එපා කියලා කියලා නෙමෙයි. ඒ වෙනුවට පුහුණුවක් තුලින් තමයි ඒක ලං කරගන්න පුළුවන්. නැයියෙත් කෙනෙක් අහනවා ඔය කිව්වට ඕක කරන්න ගියාම වෙන්නේ නැහැනේ. ඇත්ත තමයි. එහෙම වෙන්නේ නැහැ. දැන් අපි හිතමු හිතුවොත් ආ මම මේ නින්දාවලට සැලෙන්නේ නැහැ, ප්‍රශංසාවලට සැලෙන්නේ නැහැ කියලා හිතුව පමණින් ඒක වෙනවද? නෑ. මොකක් හරි ආපු වෙලාවට බලන්න ඕනේ වෙලා තියෙන පමණ. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. මේ වෙනුවට අන නැවත නැවත ස්වභාවිකව මේ ඔස්සේ ගමන් කරනවා, වෙහෙසටපත් වෙනවා. ඒතකොට එහෙම නෙමේ ක්‍රමේ. මේ වෙනුවට අන්න අර ආයෝජනය කරන්න. දවසට විනාඩි 5න් 10න් පටන් අරන් විනාඩි 45ක් පැයක් වෙන ගානට සක්මනකුත් පරයන්කෙකුත් කරන ශක්තිය ඇති කරගන්න. ඒ ආයෝජනේ දිගට 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 කරගෙන යන්න. කරනකොට කරනකොට තේරෙනවා අන්න දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට මට අන්න මේ විදිහට මේ දේවල් ආවට මගේ හිත එච්චර කම්පණය වෙන්නේ නැහැ, වෙහෙසටපත් වෙන්නේ නැහැ. මෙන්න මේ ලෝක ධර්මතාවයවල් වෙනස් කරන්න බෑ. මේ මහ පොළොවට ඉරහඳට පවා මේ ලෝකෙ මිනිස්සු නිග්‍රහ කරනවා. වැඩිය ඕනේ නැහැ බුදුවරේට පවා නිග්‍රහ කරනවා. එහෙවුති විද්දි මං කොහොමද බේරෙන්නේ? එහෙම එකක් නැහැ. හැබැයි අන්න මේ දේවල් ආවට මොකද මේ වයින් හිත කම්පණය නොවෙනවා නම් අන්න ඒ කෙනාට යම් කිසි විදියක විවේකයක් සැනසීමක් තියෙනවා. ඉතින් මේ සිදුවීමත් මේ කතන්දරේ තියෙන විස්තර ටිකත් ඉතින් ඔන්න විදිහේ කතාවක් අර්ථයක් අපිට දක්වනවා. ඊළඟට කියන අර පොඩ්ඩක් කතා නොකර ඉන්න කාටත් නිඳ කරනවා. ගොඩක් කියෝන එකටත් නිඳ කරනවා. මැනලා කියලා කතා කරන කෙනාටත් නිඳ කරනවා. ඔන්නෝම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර රේවත හාමුදුරු සමහර විට මේන මනුස්සයා ගැන දැනගෙන ග්‍රහයා ගැන දැනගෙන වෙන්නේ නැති මේ සද්ද නැතු ඉන්නේ නැත්තේ. ඉන්දියාවට මොකද? හරි ගියේ නැහැ. සාරිපුත්ත හාමුදුරු හොඳට දිගහැරලා ලොකු දේශනාවක් සිද්ධ කරා. ඒ හරි ගියෙත් නැහැ. ආනන්ද හාමුදුරු බැලුවා දෙකටම නැති මැදුම් ප්‍රතිපදාවක් ගන්න පුළුවන් ද කියලා. ඒ හරි ගියෙත් නැහැ. ඒක තමයි වැඩේ. කොහොම කරලවත් බේරන්න බෑ. නිහඬතාවය තුලත් යම්කිසි උත්තරයක් තියෙනවා. අපි හිතනවා මේ නිශ්ශබ්ද ඉන්දියා මුකුත් කිව්වේ නැහැ කියලා. නෑ එහෙමම නෑ. නිහඬෙත් යම්කිසි බණක් තියෙනවා. සමහර විට මේ ස්වාමීන් වහන්සේලා තුන් දෙනාගෙන් හොඳම බණේ කිව්වේ රේවත හමුදුර වෙන්නේ නැති. අන්න මුකුත් නොකිය ඉන්දියා. මේ වෙච්ච සිදුවීමත් එක ගත්තාම ඉතින් ඒක තමයි හොඳම ප්‍රතිචාරේ. මොකද මේ වගේ කට්ටියට බණ කියනකොට වැඩි හොඳයි මුකුත් නොකිය ඉන්න එක. මොකද එන්නේම අර මොකක් හරි ඇදයක් හොයාගන්න නේ බලාගෙන ඉන්නේ. බණාන්නේ නැහැ, ඇද තමයි හොයන්නේ. අන්තිමට කියනවා ඒක ඉවරුණාට පස්සේ මේ 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 එකක් ගෝ මොකද්ද දන්නේ නැහැ මේ කියලා කියනවා. එතකොට එච්චර වෙලා අවධානය තියලා තින්නේ කොහෙටද? අන්න අර අරකට තමයි අවධානය තියලා තින්නේ. ඉතින් රැස් කරන්නේ මොනවද කියලාත් ඉතින් ඒකෙන්ම තේරෙනවා නේ තමුන්ගේ මල්ලට දාගන්නේ මොනවා ටිකද කියලා. අන්න අර මොන මොනවා හරි පණුව ගහපු කුණුවෙච්ච කැලි ටිකක් තියෙනවා නะ ඒ ටික දාගන්නවා මල්ලට. ඉතුරු ඒවා වැඩක් නෑ. ඒවා ඉතින් කොහොමත් ඇහෙන දේවල් නේ. ඒවා ඉතින් කොහොමත් තියෙන දේවල් නේ කියලා ඔන්න විදියට එකතු කරගන්නවා. ඔබ තමයි වැඩි. ඉතින් එහෙම වුණාම බණ නොකිය ඉන්න එකත් වඩා ලාභයි කියලා හිතෙන වෙලාවකට. කොහොම නමුත් ඉතින් මොම දෙයක් තියෙනවා. මැනලා කියලා බැලන්ස් කරලා කරන්න ගියත් හරියන්නේ නැහැ. කොහොම කරත් හරියන්නේ නැහැ. අය නිකන් අර පොළවේ තමයි ඇදේ තියෙන්නේ. 23.4ක් ඇදයි අංශක. ඉතින් එහෙම ඇද පොළවක මේ මාරි ඉන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්නේ අප්පා. නිකන් පොඩ්ඩක් බලන්නකො නිකන් හිතලා බලන්නකො ඔය පොළව ඇදයි. 23.4ක් ඇදයි. නිකන් පොඩ්ඩක් මැනලා බලන්න 23.4ක් කියන්නේ කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා. එච්චර ඇද පොළවක මේ ගානට කෙලින් වෙලා ඉන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. සන්තෝෂ වෙන්න ඕනේ. මේ පමණකට හරි මෙහෙම හරි යැපිලා ඉන්නවා කියන්නේ. ඉතින් ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. කවදාවත් අර කොච්චර කියලා මැනලා කරත් අන ආනන්ද හාමුදුරු වගේ කරත් හරියන්නේ නැහැ. ඒ කෙනාට වරදක් හොයන්න ඕනේ නම් වරද හොයන එක හොයනවා. කොහොම හරි හොයනවා. ඒකයි දෙයක් නැහැ. ඒ ස්වභාවය තියෙනවා නම් ඒ බව දැනගත්තා නම් ඉතින් නිහඬව ඉන්න එක තමයි වැඩි සුදුසු. එතකොට යාම මොකක් හරි කියාගෙන යාම අර නිකන් අහස් කූර වගේ පත්තු වෙලා යනවා. කමක් නැහැ එහෙම ගිහිල්ලා රවුමක් ගිහිල්ලා එයිනේ. අනේන දවසට කමක් නැහැ. එන දවසට තව අලුතෙන් සාකච්ඡාවක් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තම් සූදානම් නැත්තම් ඉතින් අමාරුයි. සුදුසු කාලේ ලැබෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ඒ සඳහා යම්කිසි කාලයක් දීලා බලන්න වෙනවා. ඒක තමයි වැඩේ. ඉතින් ඔහොම ඔහොම කරගෙන යනකොට අනේ බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරනවා මේ මේ ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් මේ අන්ධබාල මිනිසුන්ගෙන් මේ මෝඩයන්ගෙන් ලබන ප්‍රශංසාවවත් ලබන නින්දාවවත් නෙමෙයි මෙතෙන්දි වැදගත්. මෙන්න පඬිතෙක්ගෙන් යම්කිසි ප්‍රශංසාවක් ලබනවාද පඬිතෙක්ගෙන් යම්කිසි නින්දාවක් ලබනවාද ඒක තමයි නියම නින්දාව නියම ප්‍රශංසාව කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ කවුද මේ කියන පඬිතයෝ? අධ්‍යාපනයෙන් මේ පඬිතකම මනින්න පුළුවන්ද? දැනුමෙන් මේ පඬිතකම මනින්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් මතුවෙන්න පුළුවන්. එහෙම පඬිතකමක් නෙමෙයි මේ කියන්නේ. දැනුමෙන් මනින පඬිතකමක් නෙමෙයි මේ කියන්නේ. ඩිග්‍රී එකකින් එහෙම නැත්නම් MSc එකකින් PhD එකකින් මනින පඬිතකමක් නෙමෙයි මේ කියන්නේ. ඊයෙත් අපි කතා කරා 16 plus එකේ අන්න මේ මේ graphical representation of a PhD. PhD එකක් නිකන් ඇඳලා පෙන්නුම් කරනවා. අන්න මානව දැනුම් සම්භාරයේ කියන රවුම තුළ අන්න දරුවෙක් තමන්ගේ අධ්‍යාපනයේ පොඩි අවධියේදී අන්න මේ හැම දිසාවටම පොඩි රවුමක් කවර් කරගන්නවා. අර සෙන්ටර් එකේ ඉඳලා චූටි රවුමක් කවර් වෙනවා. අර ලොකු මහ රවුමේ අන්න මානව දැනුම් සම්භාරයේ කියන රවුමේ පොඩි රවුමක්. ඊට පස්සේ අර මිඩල් ස්කෝල් ගානට එනකොට අන්න ඒ රවුමම වෙන පාටකින් තව ටිකක් වැඩි වෙනවා. ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් පැත්තට යනකොට අන්න එක ශේෂ්ත්‍රයක් විතරයි. අර රවුමේ ආංශිකව යම්කිසි ගමනක් යනවා. ඒ ලෙවල් කරලා කැම්පස් යනකොට අන්න ඒ ශේෂ්ත්‍රයම තවත් ටිකක් පටු වෙලා ගමන් කරනවා. අන්න අවසානයේ PhD එකක් MSc එකක් ගන්නට යනකොට අන්න මානව දැනුම කියන රවුමේ මහා රවුමේ එක දිශාවකට වේගෙන් ගමන් කළා. අන්න අර බිත්තිය කෙරවලේ තමයි ඉන්නේ. බිත්තියට හේත් වෙලා තමයි ඉන්නේ. දැන් මේ බිත්තියට ප්‍රෙෂර් එකක් දීගෙන දැනුම් සම්භාරේ කෙරවලට ගිහිල්ලා ඒ බිත්තියට ප්‍රෙෂර් එකක් දීගෙන යම්කිසි කාලයක් ගත කරනවා. අවුරුද්දක් මාස ගණනාවක් අන්න අර බිත්තියට ප්‍රෙෂර් එකක් දෙනවා. දීගෙන 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 ඉන්නකොට දවසක් මෙන්න මේ බිත්තිය පොඩ්ඩක් තල්ලු වෙලා එහාට යනවා. අන්න දැනුම් සම්භාරේ චුට්ටක් වැඩි වෙනවා. එතකොට මෙහෙම කිව්වහම අන්න දැන් මේ ළඟා කරගත්ත කෙනා අලුත් දැනුමක් ලං කරගත්තා මානව දැනුමේ. ඉතින් මොකද කරන්නේ? කල්පනා කරනවා මෙයාගේ මුළු ලෝකෙම අන්න අර බිත්තිය පොඩ්ඩක් තල්ලු වෙලා ගියපු පොඩි කොටස. ඒක තමයි එයාගේ ලෝකේ. එයා හිතනවා කල්පනා කරනවා මේකට අනුව තමයි ලෝකේ ගැන හිතන්නේ කල්පනා කරන්නේ. මේකට අනුව තමයි හැසිරෙන්නේ. නමුත් ඊළඟට සඳහන් කරනවා හැබැයි අමතක කරන්න එපා. ඔබ අමතක කරන්න එපා මෙන්න මේ මහා දැනුම් සම්භාරය කියන රවුමේ ඒක අන්තයක එක කෙරවලක පොඩි කොටසක් විතරයි ඔබ ඔය ලං කරගෙන තියෙන්නේ. තව මහා රවුමක් තියෙනවා. අර ලං කරගෙන තියෙන කෑල්ල මුළු ලෝකෙම වගේ පෙවුනට එයාට PhD එකක ලෝකයක් විදිහට පෙවුනට අන්න බැලුවාම අන්න අර විදිහේ මහා රවුමක නොගෙනිය හැකි තරම් කුඩා කොටසක් තමයි ඒ මුළු ලෝකය මේක කියලා අමතක කරන්න එපා. එතකොට ඔහම කිව්වහම ඊයේ දරුවෙක් කියනවා මේ මේ මාව අධ්‍යයනය කළා මම මේ ලදා ගන්න දැනුම් සම්භාරේ මේ මේ මුළු ලෝකෙම දැනුමට වැඩිය වටිනවා. කොහේවත් පොතකවත් කොහේවත් ලියකියවිල්ලකවත් කොහේවත් කැම්පස් එකකවත් නැති දැනුමක් මං ගැන හොයා ගන්නවා. මං ගැන ලබා ගන්නවා. මෙන්න මට තේරෙනවා මගේ හිතට කොහොමද හිතවිලි ඇදිලා එන්නේ, කොයි විදිහට දේව කටයුතු කරන්න කියලා. කොහොමද ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් මේවා තුලින් ගැලපිලා එන්නේ කියලා මම වැඩි වැඩියෙන් දැනුවත්. ඒක කොහෙවත් නැති දැනුම් සම්භාරයක්. සාමාන්‍ය හොඳම යුනිවර්සිටි වලත් දැන් යන්තම් ඇහිගෙන එනවා මයින්ඩ්ෆුල්නස් කියන වචනේ. තාම ලාවට ඇහෙනව ඈ. ඒගොල්ලෝ නිකන් බඩ ගාගෙන එනවා දැන් ටික ටික. ඒ බඩ ගාගෙන එද්දී අපි මේ 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 බංකොලොත් රටක ඉඳගෙන මේ විදිහේ දෙයක් කතා කරනවා කිව්වහම කොහොමද කෙනෙක් හිතන්නේ කල්පනා කරන්නේ? කෙනෙක් බලාපොරොත්තු වෙයිද මෙහෙම දෙයක් අපි කතා කරයි කියලා? ඉතින් ඒක තමයි වැඩේ. අන්න මුළු ලෝකෙම දැනුම් සම්භාරය තමුන්ට ලං කරගත්තා වගේ තමයි මේ විදිහට දැනගන්න පුළුවන් නම් මේ විදිහට ලං කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් පොඩ්ඩක් නැවත නැවත උත්සාහවත් වෙලා තමුන් අධ්‍යයනය කරනවා. තමන් හඳුන ගන්න උත්සාහ කරනවා. ඒ හඳුන ගන්න අධ්‍යයනය කරන්න කරන්න අන්න මොකද වෙන්නේ? තව තව මේ ලෝකේම දැනගත්තා වගේ ලෝකේම නිකන් අල්ලට අරගත්තා වගේ දෙයක් මතුවෙලා එනවා. ඒ මතුවෙන්න අන්න එයා තමයි නියම පඬිතයා කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. එහෙම නැතුව එය ලියකියවිලි වලින් නෙමේ, දැනුමෙන් නෙමේමයි ඉන්නේ. මෙන්න මේ ප්‍රඥාව තමයි පඬිත්වයේමයි ඉන්නේ. යට අධ්‍යාපන සුදුසුකම් නැති වෙන්න පුළුවන්. නමුත් අන්න අර බොහොම සරලව ඒ මනුස්සයාගේ වැඩ කටයුතු තුළින් ඒ ප්‍රඥාව වැහෙනවා. සාමාන්‍ය ඔය සමහර ගුරුවරු ඉන්නවා ඒ අර එහෙම ලොකු අධ්‍යාපනයක් ලැබලා නැහැ. නමුත් අර කියන වචනෙන් සමහර විට මේ ගමේ ගොඩේ උපමාවක් දෙන්නේ අන්න ඒක තුළ ප්‍රඥාව උතුරන ගණනට ගැබ්බෙලා තියෙනවා. ඒක තමයි වැඩේ. අන්න ඒ වගේ ප්‍රඥාවන්තයෙක්ගෙන් ලබන ප්‍රශංසාව, නියම ප්‍රශංසාව, ඒ වගේ කෙනෙක්ගෙන් ලබන නින්දාව, නියම නින්දාව කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන්න එතකොට තමයි මේ ධර්මයේ දිහාවට නැඹුරු වෙලා එන්නේ, මෙන්න මේ කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක දිහාවට නැඹුරු වෙලා එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ මොකද්ද මේ ශාසනයේ තියෙන ඔය විනය පොතේ තමයි වගේ සිදුවීම් තියෙන්නේ. ඔය පිස්සු ගැලිනවනේ. නිකන් පැවිදි වෙලා ටික කාලයක් යනකොට පොඩ්ඩක් ඉතින් අර පිස්සු ඇවිස්සලා එනවනේ. එතකොට එනකොට එක එක ඒවා ඉතින් කරනවා ගිහිල්ලා. කරාට පස්සේ ඔන්න එනවා කොම්ප්ලේන් එක බුදුරජාණන් වහන්සේට. ඔන්න ඉතින් සමහර විට බානිනවා, සමහර විට මේ මොනවා හරි නීති රෙගුලාසියක් පනවනවා. ඉතින් ඔයගේ සිදුවීම් අනන්තවත් තියෙනවා. හරි ලස්සනයි ටික අහන්න. එක එක තියෙනවා එක්ස්පර්ට්ස්ලා ඉන්නවා. එක එක ෆීල්ඩ් එකට කාන්තාව සම්බන්ධ එක්කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ තමයි අන්න ඒ කාලේ ඉඳලා තියෙන එක්ස්පර්ට්. එතකොට ඔක්කොම කාන්තාව සම්බන්ධ අපිට වැටිලා තියෙන ශික්ෂාපද. කාන්තාවක් එක තනියම ඉන්න එපා, කතා බහ කරන්න එපා, කාන්තාව ස්පර්ශ කරන්න යන්න එපා, කාන්තාවකට ඒ නුසුදුසු වචන කියන්න එපා කියලා ඔහොම බරබර ශික්ෂාපද ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම හිස්ට්‍රි කරන් බැලුවොත් අර ස්වාමීන් වහන්සේ තමයි ඒ ටික හදලා දීලා තියෙන්නේ. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා නිකම් මේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ බඩු එකතු කරනවා. වටිනා මේ සිවුරු, වටිනා වෙන වෙන දේවල් එකතු කරනවා. අන්න එතකොට ඒවා පිළිබඳ කතන්දර ඔක්කොම මේ හාමුදුරු දිහාවට තමයි යන්නේ. ඊට පස්සේ අර ඉන්නේ අර නිකන් පිස්සු කෙලින කට්ටිය. ආයෙම සෙට් එකකුත් ඉන්නවා 6 දෙනෙක්ගේ කණ්ඩායම චබ්බක් ගිය. ඒ කුණු බාස්කට් එකට යනවා පිස්සු කෙලිනේ ඔක්කොම. ඉතින් කොහොම කොහමරි ශික්ෂාපද බර ගාණක් ගැලපිලා ඇවිල්ලා තියෙනවා. 227ක් කියලා ස්ථිරව පාතිමොක්කට දාලා තියෙනවා. තවත් තියෙනවා ඉතින් එහෙම මෙහෙම. කොහොමරි මුත් අන්න ඒක එක්කෙනාගේ ඉතින් ගමන තමයි. ඉතින් ඒ වගේ වෙලාවට අර කොහොමද මේකට කටයුතු කරන්නේ කියන එක හරි පාඩමක් කියලා දෙනවා. බුදුවරයෙක්ගෙන් නිග්‍රහයක් ලබනවා, බුදුවරයෙක්ගෙන් ප්‍රශංසාවක් ලබනවා. ඒ සිදුවීම් නැවත නැවත දකින්න පුළුවන්. අන්න එතකොට කෙනෙක් ඇවිල්ලා කියනවා සමහර විට අන්න මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේ මේ නුසුදුසුයි කියන ඒවා මම ස්පර්ශ කරා. ඒ ස්පර්ශ කරාට මට ඒකෙන් අයහපතක් වුණේ නැහැ. මට ඒකෙන් කරදරයක් වුණේ නැහැ. ඉතින් මං ඒ විදිහට ඒක දරාගෙන තියනවා කියලා මෙයා හැමතැනම කී කියනවා. ඒ කියන්නේ ඔය ශික්ෂාපද කියලා පනවලා තියෙන දේවල් ඒවා මං කඩලා බිඳලා බැලුවා. ඒකෙන් මට අවුලක් උනේ නැහැ කියලා තමයි මම කියන්නේ. එතකොට ඔහොම කී යනකොට අන්න ටිකක් නැවත නැවත මේක ප්‍රකාශ කර කර යනකොට අන්න මේ ස්වාමීන් වහන්සේලා ටිකකට අහුවෙලා ඉතින් මේ ඇවිල්ලා කියනවා මෙන්න මෙයා මේම කී කියනවා. ඉතින් ඒ භික්ෂුව ගෙනලා කියනවා අන්න මොකද්ද මේ කියන කතාව, මොකද්ද මේ කියන්නේ. එතකොට කියනවා මෙහෙම තමයි කියනවා මං. එහෙම කියලා තියනවාද මේ භාග්‍යතුන් වහන්සේ මේ කාමයන් මේ විදියට වෙහෙස දනවනවා, පුළුස්සනවා කියලා තිබිද්දී ඇයි ඔබ මෙහෙම කී කියන්නේ කියලා යම් කිසි විදියක ඒ හාමුදුරුවන්ට යම් කිසි පැනවීමක් සිද්ධ කරනවා බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ හිස්පුරුෂයා මෙහෙම කියන්න එපා. ඒවා ආදීනව තියෙනවා, ඒවා වෙහෙස තියෙනවා, ඒවා පීඩාව තියෙනවා කිලන්නර අර දේවල් පිළිබඳ යම් කිසි පැනවීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ මේ හාමුදුරුවන්ගේ දැන් කී කී යනකොට අහගෙන ඉන්න කට්ටියත් ඉන්නවනේ. ඕනම කෙනෙක්ට ගෝලේ බාලයෝ සෙට් වෙනවනේ කාලයක් යනකොට. ඉතින් මේ හාමුදුරුවන්ගේ කියපු දේ අහගෙන ඉඳපු සාමණේර නමක්. එයත් අරග කී කී යනවා දැන්. එයත් කියනවා දැන් මේ භික්ෂුවක් මේ විදිහට කිව්වා මම මේක දරාගත්තා. අන්න මේ සාමණේර කෙනත් කී කී යනවා. අන්න මේ භාග්‍යතුන් වහන්සේ කියන දේවල් අපි ස්පර්ශ කරා. ඒදී කාමයන් වින්දා. ඒකෙන් අපිට හානියක් වුණේ නැහැ. අපේ මේ විදිහට වෙහෙසකට පත් වුණේ නැහැ, පීඩාවකට පත් වුණේ නැහැ අපි කියලා යත් කී කියනවා. දැන් අර භික්ෂුව නම් ඉතින් ටිකක් සාමාන්‍ය භික්ෂුවක් එක ගනුදෙනු කරනකොට කවුරු කවුරුත් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි ගනුදෙනු කරන්නේ. දැන් මේ සාමණේරයෙක් නෙමෙයි කී කියන්නේ. අන්න ඒක බැනලා ගාලා එලවනවා. චරපරේ විනස්සාදි කියලා අන්න වචනය තියෙනවා. මකවැලියා පල කියලා එලවලා දානවා. ඉතියෝක තමයි වැඩි ගහන්නේ නැහැ. ඉතින් ඒ කියවෙනකොට කියවෙනවා කතාව. මේ මකවැලියා පලයන් කියලා එලවලා දානවා. චරපරේ විනස්සාදි. අන්න සාසනයේ තියෙන හොඳ වචනයක්. අන්න මතක තියාගන්න වටින වචනයක්. ඉතින් ඔහොම තමයි. අන්න එතකොට කඩේ යන එකට තමයි අන්තිමට හොඳටම ගුටි ගන්න හම්බ වෙන්නේ. අනන්ත කඩේ ගිහිල්ලා. චෝක තමයි වැඩේ. ඒ වගේ සත්පුරුෂයෙක්ගෙන් ලබන නින්දාවක් අන්න නියම නින්දා විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ප්‍රඥාවන්තයෙක්ගෙන් ලබන නින්දාවක් නියම නින්දා විදිහට පෙන්නලා දෙනවා. ඒතර කොහොමද ඒ කෙනාව අඳුනගන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. ඒ අඳුන ගැනීම කාලයට ඉඩ දීලා බලන්න. ඒ ග්‍රහයාට පොඩ්ඩක් තමුන්ගේ චර්යාව පෙන්නුම් කරන්න බලන්න. හදිස්සි වෙන්න ඕනේ නැහැ. එයාගේ ස්වභාවය අනුව කාලෙත් එක්ක හිතා ගන්න පුළුවන් මොන කැටගරියකටද මෙයා වැටෙන්නේ. කෙටි කාලෙකදී නෙමෙයි දිග කාලෙකදී. මෝඩකමෙන් නෙමෙයි නුවණින් මෙනෙහි කරමින්. දුරින් නෙමෙයි ළඟින් ආශ්‍රය කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ තැනැත්තා මොන වගේ ස්වභාවික කෙනෙක්ද. මේ තැනැත්තා නියම කල්යාණ මිත්‍රයෙක් වෙනවද කියන එකත් හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ විදිහේ කල්යාණ මිත්‍රයෙක් කියලා විශ්වාසයක් ලැබුව කෙනෙක් ඉන්නවා නම් අන්න එයාගෙන් ලබන නිග්‍රහයක් තියනවාද? එයාගෙන් ලබන ප්‍රශංසාවක් තියනවාද? ඒවා තමයි නියම නිග්‍රහ, නියම ප්‍රශංසා කියලා ඉදිරිපත් කරනවා. අන්න එතකොට අන්න ඒ විදිහේ බුදු කෙනෙක්ගෙන් නිග්‍රහයක් ලබනවා. බුදු කෙනෙක්ගෙනු නිග්‍රහයක් ලබනවා. ඒකටත් ඉතින් සෑහෙන පිං කළා තියෙන්න ඕනේ. ඔය මං කියපු නම් තියෙන ඒ ස්වාමීන් වහන්සේලා ඒ දවස්වල ඉතින් බුදුවරයෙක්ගෙන් නිග්‍රහ ලැබලා තියෙනවා. ලේසි නෑනේ ඒක වැඩේ. බුදු කෙනෙක් හම් වෙලා බුදු කෙනෙක්ගෙන් නිග්‍රහ ලබන තරම් සෙල්ලම් නෑ ඒකත්. මොනවා හරි එකක් රැස් කළා තියෙනවා මොන විදිහටද මන් දන්නේ. ඉතින් කොහොම නමුත් ඔන්න ඒ විදිහේ දෙයක් මේ ශාසනය තුල තියෙනවා. ඒතර සමහර විට ගුරුවරයෙක් අන්න ගෝලයන් හික්මවන්න ගියාම මේ විදිහේ නිග්‍රහ කරන්න සිද්ධ වෙනවා. හැම වෙලේම කරුණාවෙන්ම මේක කරන්න බෑ අප්පා. එහෙම හරියන්නේ නෑ. එහෙම හරියන්නේ නෑ. පොඩ්ඩක් නිකන් අනින්න වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඔය ඒ වගේ කතන්දර ඕන තරම් ඔය පොත්වල විශේෂයෙන් යම් කිසි විදියක පුහුණුවක් දිහාවට යොමු වෙන පොත්වල දකින්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල කොහොමද අන්න සමහර ගුරුවරු ඉඳලා තියෙනවා ගෝලෙ හිතාගෙන ඉඳලා තියෙන මේ හාමුදුරට පිස්සු කියලා. එච්චරට මරාගෙන මරා කන්න හදනවලු මොනවා හරි වුණාම අන්න ඒ විදිහට කටයුතු කරනවා. නමුත් කාලෙත් එක්ක තේරෙනවා මේ ඇතුළත පිරිසිදුයි. ඇතුළත ඒ විදිහේ ක්‍රෝධයක් නැහැ. අන්න අර අර අවස්ථාවට සුදුසු විදිහට තමුන්ගේ ක්‍රමයට අනුව කටයුතු කරනවා. තම එක එක්කෙනාගේ ස්වභාවය වෙනස්. ඒ ටීචින් ටෙක්නික්ස් වෙනස්. සමහර කෙනෙක් ගොඩාක් හික්මවන්න උත්සාහ කරද්දී තව කෙනෙක් වෙන විදිහක කටයුතු කරනවා. ඒකික ආකාරයෙන් කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට අන්න ටික ටික දවසක තේරෙන්න පුළුවන්. ටික ටික දවසක මතුවෙලා ඉන්න පුළුවන් කොහොමද මේකේ නිවැරදි ස්වභාවය, කොහොමද මේ පාඩම කියලා දෙන්නේ කියන එක අඳුන ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට පාඩම කිව්වත් තේරෙන්නේ නැති ගතියක් අපි තුල තියෙනවා. ඒක ඉතින් කාලෙත් එක්ක විසඳෙන ප්‍රශ්නයක්. නැවත නැවත අහන්න, නැවත නැවත අහිංසක වෙන්න, නැවත නැවත ගනුදෙනු කරන්න. එතකොට තේරෙනවා අන්න ස්වභාව ධර්මෙත් සමහර විට කමට හසුත කරනවා. අහගෙන ඉන්නවා නම්, ඇහුම්කන් දෙනවා නම්, වට පිටාවත් කමටහන් සුද්ධ කරනවා ඒ සුදුසු අවස්ථාව ගැළපිලා අහම. නොතේරෙනකන් අතර ගෙනහලා දුන්නත් ඒක බාර ගන්න කැමති නෑ. අර අතර වැටිච්ච එක කට දාගන්න බෑ කියලා අපි කියන්නේ. එහෙම ස්වභාවයක් තියෙනවා. මොකද අර සුදුසු නෑ, ඒ පණිවිඩය ගන්න සූදානම් නෑ. ඉතින් දවසක සූදානම් වෙච්ච දවසක අන්න ඒක ලබා ගන්න පුළුවන්. සමහර විට මේ හිතලා කරන දේවලුත් නෙමෙයි, මේ ඉබේ සිද්ධ වෙන දේවල් අන්න අපිට පණිවිඩයක් දෙනවා. යම් කිසි විදියක ඒ සුදුසු දෙයක් ඉදිරිපත් කරනවා. ඒ විදිහේ ගමනක් තමයි මේ තියෙන්නේ. ඒ විදිහට කටයුතු කරගෙන යනකොට දන්නේම නැතුව අන්න කාටහනක් දවසක සුද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? අන්න තමුන් සූදානම් වුණා. තමුන් දැනගත්තා මේ 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 විදිහට අවස්ථාවක්, මේ විදිහට ඒ සිදුවීම තුලින් හඳුන ගැනීමක් සිද්ධ කරා. ඉතින් අන්න ස්වභාව ධර්මෙනුත් ප්‍රඥාවන්ත ආරාධනයක්, ප්‍රඥාවන්ත මඟ පෙන්වීමක් අපිට සිද්ධ කරනවා. අපි ඒකට ඇහුම්කන් දෙන්න සූදානම් නම්, අපේ ඇස ඒක දකින්න තරම් මෝරලා තියෙනවා නම්, ඔබට පිටාව දිහා බැලුවාම ඒකම ප්‍රමාණවත්. දැන් ඔය පසේ බුදුවරයෙක් එහෙම පහළ වෙන්නේ කාගෙන්වත් ගුරු උපදෙස් ලබාගෙන නෙමෙයි. ඒ වෙනුවට අන්න ස්වභාව ධර්මෙම්ම කමඨාන් සුද්ධ වෙනවා. ස්වභාව ධර්මෙම්ම කියලා දෙනවා. මේ ධර්මය කියන්නේ තනිකරම මේ වටපිටාවේ තියෙන ස්වභාව ධර්මය. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක හැමදාම ගැබ්බෙලා තියෙන අන්න බුදුවරයෙක් මේක තේරුම් අරගෙන මේක පහත් කළා, මේක සරල වචනෙට දාලා බලව් කියලා පෙන්නනවා කියලා සඳහන් කරනවා. ඒ පෙන්වෙ නැතත් ඒ සරලත්වය ලැබුණේ නැතත් හැමදාම මේ සබහව ධර්මය තුළ ගැබ්බෙලා තියෙන සත්‍යතාවයක් තමයි මේ කියන්නේ. ඒකනේ මේ කියන්නේ මේ ලෝකේ තියෙන තාක් කල් මේවා වෙනස් වෙන්නේ නැහැ. අතීතයේ ඉඳලත් නැහැ එහෙම කට්ටිය, අනාගතේ ඉන්නෙත් නැහැ. මේ දෙකම ලබන්න සිද්ධ වෙනවා. එහෙම ලබනකොට අන්න යම්කිසි විදියක ටිකෙන් ටික මේ කී විදිහේ ශක්තියක් දිනු වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවස්ථාවක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් අර විදියට ඇස් අරගෙන ඉන්නකොට ඉබේම දන්නේම නැතුව අර කී විදියේ මාර්ගයක් මතුවලා එනවා. අර කී විදියේ ගමනක් මතුවලා එනවා. අර නින්දා ප්‍රශංසා දෙකටම නොසැලෙන ස්වභාවයක්, නින්දා ප්‍රශංසා දෙකෙම නොසැලී ගමන් කරන්න පුළුවන් ස්වභාවයක් මතුවලා එනවා. ඒක තමයි වැඩි. ඒකට ඒ ශක්තිය අපි තුල දිනු කරගන්න ඕනේ. දිනු කරනකොට ඒක දකින්න පුළුවන්. දැන් පහුගිය දවසක වැඩි නිගං සිදුවීමක් වුණා. මම ඉතින් නිගං මගේත් ඔය කට තියාගෙන ඉන්න බැරුවට මම ගිහිල්ලා ඉතින් එක එක ඒවා කියනවා. සමහර විට මේ නිකන් අර අවස්සන් වගේ කියනවා. නිකන් දන්න අඳුරන හැමෝම නෙමෙයි. ඉඳලා හිටලා කෙනෙක්ට කියනවා. ඉතින් අර සාමාන්‍ය අර මූණ බුම්මගෙන එයාගේ ඉන්න කෙනෙක්ට මං ගිහිල්ලා ඉතින් කියනවා නිකන් අයියෝ මොකද අප්පා බලන්නකො මූණේ හැටි. මොකද නිකන් ඔයිට වැඩිය පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්නකො නිකන් මොකද්ද ඔච්චර ප්‍රශ්නද කියලා. ඉතින් ඔහොම කියනවා. ඉතින් කිව්වහම ඉතින් හකස් ගාලා මොකක් හරි එළියට පයින්නවා. මොකද දැන් මේ වැඩේ මාට්ටු බුණ බුම්බගෙන ඉඳියා කියලා. ඉතින් ඔහොම කියාගෙන යනකොට සමහර දවස්වල හිනා වෙලා ඉන්නවනේ. දැන් අර හැමදාම වගේ දුකෙන් රවාගෙන ඉන්න එක්කෙනා ඉඳලා හිටලා හිනා වෙලා ඉන්නවා. එතකොට කියනවා අයියෝ මොකද මේ හිනා වෙලා? අර සාමාන්‍ය විදියට ඉන්නකො රවාගෙන ඉන්නකො කියලා එදාට අනිත් පැත්තක් කියනවා. ඉතින් ඔහොම ගිහිල්ලා මාස ගණනක් ගිහිල්ලා ඔන්න දවස ගහනවා. දැන් මොකද්ද එතකොට කොහොමද ඉන්නේ කියන්නේ? හිනා වෙලා ඉඳියොත් මෙහෙම කියනවා, රවාගෙන ඉඳියොත් මෙහෙම කියනවා. කොයි විදියටද ඉන්නෝනේ කියලා ඔන්න අහනවා. අන්න ඒක තමයි නියම ප්‍රශ්නේ. අන්න ඒක තමයි නියම වැඩේ. කොහොමද ඉන්නෝනේ කියන උත්තරේ ඒක තුලම තියෙනවා. අන්න අර මැදුම් ප්‍රතිවදාව හිටගන්න ඕනේ මැද තැන. අන්න හරියටම කිව්වා. ඕක තමයි වැඩේ. අන්න අර දෙපැත්තටම නැති ස්වභාවයක්, දෙපැත්තටම නැති තත්ත්වයක් ගැන තමයි මේ කියන්නේ. ඒක ඉතින් හරි අමාරුයි තේරෙන්න. මොකද අර ඔල්ලෝසේ බට්ට වගේ අපි අර මැද හරිය පව කරගෙන යන්නේ පුදුම වේගෙන්. ඇහ වහගෙන යන්නේ අම්මෝ මෙතන නම් කොහොමවත් වෙන්න බෑ මේ යන වේගෙ හැටියට. දෙපැත්තට චලනයක් තමයි නැවත නැවත මතුවෙන්නේ. සමබර වෙනවා නම් අර එහා කෙරෝලේ නැත්තම් මෙහා කෙරෝලේ කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම මැද තමයි මේ සමබරතාවයේ තියෙන්නේ. මැද මේ සමබරතාවයේ තිබී කියලා අපි හිතන්නේවත් නැති තැනක්. ඉතින් ඒ වගේ සමබරතාවයක් ලං කරගන්න පුළුවන්. එතකොට අන්න නින්දාවක් ආවත් ප්‍රශංසාවක් ආවත් ඒ නින්දා ප්‍රශංසා දෙකෙන්ම පීඩා නොලබන තත්වයක් මතු කරගන්න ශක්තියක් ඇති කරගන්න අපිට අවස්ථාවක් ලැබි. ඉතින් එවැනි අවස්ථාවක් සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේට බොහොමත්ම පිං. ධර්ම දේශනාව සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරද ස්වාමීන් වහන්ස?
ඔව් කියන්න
ස්වාමීන් වහන්ස. දැන් ඔය අපි නින්දා ප්‍රශංසා නිසා ඇතිවෙන කම්පන ගතිය හින්දා වෙහෙසක් ඇති වෙනවයි කියලා කිව්වනේ ස්වාමීන් වහන්ස. ඒක දැන් ඔය ගොඩක් වෙලාට අපිට නින්දාව නිසා ඇතිවෙන දේ දැනෙනවා, නමුත් ප්‍රශංසාව නිසා ඇතිවෙන දේ දැනගන්න පොඩි අපහසුතාවයක් තිබෙනවා. නමුත් සතිය දිනු කිරීම තුළින් ඒ දකින්න පුළුවන් කියලා මම අත්දැකලා තියෙනවා ස්වාමීන් වහන්ස. නමුත් ඔය පස්ව සතිය දිනු වීම නිසාම ඔය ප්‍රශංසාව නිසා ඇතිවන ඒ කම්පණයේ යහ අර පොඩ්ඩක් හිත කරයි කියලා හිතෙන කම්පණයේ තුලත් වෙහසක් තියෙනවායි කියලා දැනෙනවා ස්වාමීන් වහන්ස. මං හිතන්නේ ස්වාමීන් වහන්ස ඒක අර ඔය ඇතිවීම නැතිවීම ස්වභාවය සහ ඔය හොඳයි කියන දේ ඇතුළෙම තියෙන දුක අපිට තේරෙන ගන්නවායි කියලා මට අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමතියි ස්වාමීන් වහන්ස. මම මගේ සතිය තුලින් මම දැක්ක දේ ස්වාමීන් වහන්ස මං ඉදිරිපත් කරේ.
ඒ තමයි. ඉතින් ඇත්තටම අර දේ නම් අපි බාරගන්නෙම නැහැ නේ කොහොමත්. නින්දාවට නම් අකමැති. හැබැයි මේ ප්‍රශංසාවත් ඒකම ඒකම එකක් ඒ වල්ලෙම පොල් කියලා බාරගන්න අපි කැමති නෑ. ඒකට අපි නොයෙකුත් හේතුකාරණා හදනවා, කල්පනා කරනවා. නමුත් ඇත්තටම ඔය දෙකම ඒකකාසිය දෙපැත්ත වගේ තමයි. එතකොට නින්දාවේ නම් වෙහෙස දකිනවා. ඒක හරි පහසුයි. නමුත් අන්න අර විදියට ප්‍රශංසාව තුලත් ඒ විදිහේම වෙහෙසක් තියෙනවා කියලා දකින්න අපි කැමති නෑ. ඒකේ එහෙම කැමැත්තක් නෑ. නැත්තම් දුකේ අවුල දකිනවා අපි. හැබැයි අපි හිතන්නේ සාමාන්‍යයෙන් දුක නැති ලෝකයක්, පාරාදීසයක් මවන්නනේ කල්පනා කරන්නේ. අර පිය රජතුමාගේ ලොක් දුක නැති ලෝකේ වගේ ඒ වගේ එකක් හදාගත්තා නම් හරි කියලා හිතනවා. සැපේ දිලා තමයි ඉන්න ඕනේ. ඒකනේ ඒක බේරගන්නනේ උමනාව තියෙන්නේ නේ. නමුත් ඉතින් මේ කාලෙත් එක්ක කෙනෙක් දකින්න පුළුවන් අන්න මේ දෙකම එක කාසි දෙපැත්ත වගේ. මේ දෙකේම ඔය කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක් ටික ටික ඇඳිනෙනවා. එතකොට ඔය නදීප් කියන වගේ වෙහෙස අර වෙහෙස නම් ඉක්මනට දැනෙනවා. ඒ ඒ ඒකනම් විශේෂයෙන් දැනෙනවා. නමුත් අනිත් පැත්ත දැනෙන්නේ නැහැ. අනිත් පැත්ත වැඩිය ප්‍රමුඛ වෙන්නේ නැහැ. ඒ විදිහ දෙයක් තියෙනවා. ඉතින් ඒ අතරේ මේ නැවත නැවත යෙදීම තුළින් ටික ටික ඇස ඇරෙන්න පුළුවන්. ටික ටික මතුවලා එන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කාලයට ඉඩ දෙන්න කියන දේ තමයි අපිට කියන්න තියෙන්නේ නේ. නැවත නැවත කරලා බලමු.
එහෙමයි සර්නස්. බොහොමත්ම පිං. අද දිනේත් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ
නදීප් මේ මොකද්ද මේ PhD එකක් ගැන කියලා දෙන්න කෙනෙක් එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා කැමති නම්.
මාත් ස්වාමින් වහන්සේ PhD drop out එකක් තමයි මාත් 2007 දී මම නැවැත්තුවා කියලා. කවුද ස්වාමින් වහන්සේ?
මේ 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 graphical representation of PhD කියන්නේ. අනේ ඕම කරගෙන යන අවස්ථාව ලැබුණොත් කරහැකි.
ස්වාමින් වහන්සේ කාට ගිහිල්ලායි කියලා මම හිතේ. අද දිනෙත් අප කෙරේ අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඊට පාදක වුණේ මෙලොව පවතින හා සත්‍ය වන ධර්මතාවයක් තිබෙනවා. ඒ මොකක්ද? සදාකාලික ප්‍රශංසාවක් හෝ සදාකාලික නින්දාවක් ලැබපු කෙනෙක් මෙලොව සිට නැති බවත්, අනාගතයේ එසේ කෙනෙක් සිටිය නොහැකි බවත් බුද්ධ දේශනාව සම්බන්ධ ගාථා රත්නයකින් අපිට පැහැදිලි කරා. ඊට සම්බන්ධ අතීත බුදුන් වහන්සේගේ කාලයේ සිදු වූ යම් කතා වස්තුවක් අපට ඉදිරිපත් කරා. අතුර නම් උපාසක තෙමෙක් තමන්ගේ පිරිසත් සමග රේවත නම් ස්වාමින් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා බණ අහන්න කැමැත්ත ප්‍රකාශ කර සිටියා. නමුත් රේවත ස්වාමින් වහන්සේ වචනයක්වත් කතා කරේ නැහැ. ඒ කෙරෙහි තමන් කෙරෙහි අප්‍රසාදයක් ඇති කරන ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගියා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉතා දීර්ඝ ධර්ම දේශනාවක් සංකීර්ණ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒදීත් තෘප්තිමත් වේලා වෙන්නේ නැතුව මේ දීර්ඝ ධර්ම දේශනාව ඉදිරිපත් කරනවා අපිට තේරෙන්නේ නැහැ එහෙම කියලා හිතාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගියා. එතනදී තින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ විස්තර ඔක්කොම දැනගන්න ලැබුණම ඉතින් බොහොම කෙටියෙන් සරල ධර්ම දේශනාවක් කරා. ඉතින් ඒකටත් සෑහීමකටපත් වුණේ. අවසානයේ බුදුන් වහන්සේ ළඟට ගියා. බුදුන් වහන්සේ ළඟට ගියාම බුදුන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, මෙලොව කතා කරත් නින්දා, කතා නොකරත් නින්දා, කෙටියෙන් කතා කරත් දීර්ඝ වශයෙන් කතා කරත් නින්දා හෝ ප්‍රශංසා අපට ලැබෙනවා. නමුත් පඬිත එක්ගෙන් ලබන, භෞසුතෙක්ගෙන් ලබන නින්දාව, බාලයෙක්ගෙන් ලබන නින්දාවත් අතර වෙනසක් තියෙනවා. නින්දා ලැබීමට සුදුසු අයත්, ප්‍රශංසා ලැබීමට ලැබිය යුත්තේ කාගෙන්ද යන්නත් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරා. ඉතින් අපි කොහොමද අපි තුලින් මේ නින්දා අපහස්, නින්දා ප්‍රශංසා දරා ගැනීමට තරම් ශක්තියක් ඇති කරගන්නේ? ඒකට ඉතින් අපි දැන් අවුරුදු ගානක් තිස්සේ ඉදිරිපත් කරන සතිය තමයි අපට පිහිටවන්නේ. ඒ සඳහා සරල පරීක්ෂණයක් තමයි ස්වාමීන් වහන්සේත් අපිත් අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේත් ඉදිරිපත් කරන්නේ. සතිය පුරුදු කරන්න බොහොම සුළු වශයෙන් පටන්ගෙන ඒක ඉතින් දීර්ඝ කාලීනව කිරීම තමයි මේකට තියෙන එකම වෙන මැජික් එකක් නෑ. පුහුණුවක් ලෙස මේ කාලයක් කරනකොට අපට තේරෙනවා මේ නින්දා සහ ප්‍රසාද තුලින් ඇති කරන කම්පන වලින් අපි ඈත් වෙනවා, අප මධ්‍යස්ථ මාර්ගයකට වැටෙනවා. ඒ තුලින් අපට කවර ආකාරයක හෝ නින්දාවකට හෝ ප්‍රශංසාවකට මුහුණ දීමට තරම් ශක්තියක් ඇති වෙනවා. මේ ධර්ම දේශනාව ස්වාමීන් වහන්සේ ඉතාමත් අපිට කාලීනව අපගේ ජීවිතයටත් ඉතාමත් වැදගත් වන ආකාරයෙන් ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් අපගේ නමස්කාර පූර්වක ස්තුතිය ස්වාමීන් වහන්සේට පූජා කරනවා. සාදු සාදු සාදු. මීළඟට තිබෙන්නේ අපි දැන් කිව්ව පරිදි කොහොමද අපි මේ සතිය පුරුදු කරන්නේ කියලා අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අත්පත්‍රිකාවක් අප වෙනුවෙන් නිර්මාණය කළා තියෙනවා. මම ඒක ෂෙයා කරගන්නම්. මම හිතනවා ඒක දකින්න පුළුවන් කියලා සියලු දෙනාටම. මූලිකවම සතිමත් බව ආරම්භ කරන අය සඳහා වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් පළමුව මේ වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගන්න. කොහොමද සතිමත් හිඳ ගැනීම හෝ සතිමත් ඇවිදීම පටන් ගන්නෙ? මොකද්ද කරන්න ඕනේ? ඒ සියලුම විස්තර මේ වීඩියෝ වල අඩංගු වෙනවා. ඉතාමත්ම වැදගත් වෙන්නේ ස්වාමින් වහන්සේත් පැහැදිලි කර පරිදි තමන්ගේ ප්‍රායෝගික පුහුණුව දිනකට විනාඩි 5ක් හෝ විනාඩි 10ක් පමණ හැකි ආකාරයෙන් ඒ තමන්ට වෙලාවක් වෙන් කරගෙන මුලින්ම පටන් ගන්නකොට නියමිත වේලාවකට ඒක කරනව නම් ඉතාමත්ම හොඳයි. සතියක් පමණ තමුන්ගේ පුහුණුව නොකඩවා හැකිතරම් උත්සාහයෙන් කරගෙන ගිහිල්ලා පැය දෙකක් පමණ තමුන්ගේ පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු වාර්තාවක් ලෙස එයා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එය තමුන්ටත් ඊළඟට මේ වැඩසටහන සම්බන්ධ වෙන සියලු දෙනාටත් ප්‍රයෝජනවත් වෙනවා. සතිය පටන් ගන්න අයෙක් හෝ සතිමත් බව පුහුණු කරන අයටත් විවිධ අවස්ථාවලදී ඒ අත්දැකීම් අන් අයගේ සතිමත් බව ඉදිරියට ගෙන යාමට සඳහා මහෝපකාරී වෙනවා. ඊළඟට මේ අත්දැකීම් ඉදිරිපත් ලියපුවා අපිට කොහොමද එවන්නේ? Google Form එක සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන පෙන්නලා තියෙනවා. Google Form එකට යන්න බැයි නම් ඊමේල් එකට අපිට වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන අතරතුර එම වාර්තා ඉදිරිපත් කරනවා. තමුන්ගේ ගැටලුවක් තිබෙනවා නම් ඒද කාල වේලාව ලැබෙන පරිදි ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් උදෑසන 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom link එක සහ රැස්වීම අංකය මුරපදයට මේ සඳහන් වෙනවා. මම මේම ෂීට් එක ෂෙයා කරගන්නම් සුළු වේලාවකින්. ඊළඟට තිබෙන්නේ අද දිනේට ඉදිරිපත් වී ඇති වාර්තා ඉදිරිපත් කිරීමයි.
සමාවෙන්න නදීප් ස්වාමීන් වහන්සේ අපිට දැනුම් දී තිබෙනවා මේ ආටිකල් එකක් ෂෙයා කරන්න කියලා. මම ඒක ෂෙයා කරන්නම් ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ, මම ෂෙයා කරලා තියෙන්නේ මේ ඔබ වහන්සේ අර ධර්ම දේශනාවේදී PhD එක ගැන කියපු කාරණාව.
ඔව් අපිට පේනවා.
හරි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ගැන විස්තරයක් කරනවද? කොහොමද?
මන්නම් මොකද කියලා දන්නේ නැහැ හරියට. අපි කුසල් සාහසෙන් අහලා.
නාමන්ත ඔය ඔගේ තියෙන එක කියෝගෙන යන්නකෝ. එතකොට හරි. Zoom කරලා
පොඩ්ඩක්. හරි මම Zoom කරන්න.
සමාවෙන්න ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේවත් අපේ ධම්ම සභාවට පාද නමස්කාර කොට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
නදීප් මේක පේනවද?
මට පේන්නේ නාමන්තගේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර්. නාමන්ත මේ දැන් හරි. ඔව් ඒක Zoom කරා නම් හරි.
හරි. The illustrated guide to a PhD. Every fall, I explain to a fresh batch of PhD students what a PhD is. It is hard to describe it in words, so I use pictures. Read below for the illustrated guide to a PhD. Imagine a circle that contains all of human knowledge. By the time you finish elementary school, you know a little. by the time you finish high school, you know a bit more. With a bachelor's degree, you gain a specialty. A master's degree deepens that specialty. Reading research papers takes you to the edge of human knowledge. Once you are at the boundary, you focus. You push at the boundary for a few years, until one day the boundary gives way. And that dent you have made is called a PhD. Of course, the world looks different to you now. So don't forget the big picture, bigger picture. Keep pushing. එපමණයි ස්වාමීනාස මේ ආටිකල් එක තنين ඉවර වෙනවා.
ඉවත් අර PhD කියන්නේ පර්මනන්ට් හෙඩ් ඩැමේජ් කියන එක නේද?
එහෙමත් කියනවා ස්වාමීනාස.
අර ටික ටික අර ලොකු පික්චර් එක බලන්න තියෙන හැකියාව ටික ටික පුංචි වෙලා අර එක තැනකට කොටු වෙන එක විතරයි අන්තිමට වෙන්නේ. මේ පර්මනන්ට්ලි හෙඩ් ඩැමේජ් වෙන එක තමයි වෙන්නේ ඉතින්. හොඳයිද? ඔක ඇත්තටම දැන් අපි පොඩි කාලේ ඉඳගෙන ගන්නකොට දැන් එක විදියකට යන ඕ ලෙවල් කරනකොට තිබුණ සබ්ජෙක්ට් 8 තිබුණ එක 4කට මාරු, දැන් නම් 3කට මාරු වෙලා එලාට කැම්පස් ගියහම තව එකකට මාරු වෙනවා. ෆස්ට් ඉයර් එකේ ඉඳලා සෙකන්ඩ් ඉයර් එකට එනකොට තව ෆීල්ඩ් එකකට මාරු වෙනවා. එතනින් තව තව අඩු වෙනවා. අර අපිට බලන්න පුළුවන් ફોකස් එක අඩු වෙලා එක තැනකට යන ඕනේ. දැන් අපි බැලුවා සාමාන්‍යයෙන් දැන් ඕ ලෙවල් වගේ වෙන ළමයෙක් ගැලුවත් කුඹුරක් කොටන්න, ගහකට නගින්න ඒ වගේ දෙයක් කරගන්න බෑනේ නේද? ඒ වුණාට එයා දන්න ෆීල්ඩ් එක හොඳටම පරතරයට ගිහිල්ලා. දැන් සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ යනවා මේ පේපර් එකේ පුළුවන් හඳට යන්න විදිය දන්නවා. ඒ වුණාට ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න පාර මාරු වෙන විදිය දන්නේ නැහනේ. ස්කූල් බස් එක ආවේ නැතත් පාර මාරු වෙලා ගෙදරට එන්න විදිය දන්නේ නැහැ. ඒ වගේ අර එක පැත්තකට ફોකස් වෙනකොට අනිත් සාමාන්‍ය දේවල් දන්නේ නැතුව යන වෙලාවලුත් තියෙනවා. හොඳයි අපි එහෙනම් ඉතින් ප්‍රශ්න වටේට යමුනේ.
එහෙමයි ස්වාමීනාංශේ. එහෙමයි ඒ තුන ලොකු ගැඹුරු කාරණා තියෙන වහන්සේ. හරි ස්වාමීනාංශ. මේ හරි ඊළඟට මම නදී Q පරිදිම අපි Q&A ඒ කියන්නේ වාචික ප්‍රශ්න වාර්තා ප්‍රශ්න සැසියට එළඹෙමු. නදී පව බාර ගන්න.
බොහොමත් පින්නාමන්ත අද දිනෙත් අපට වාර්තා කීපයක් ලැබී තිබෙනවා. ඒ තුලින් මම මුලින්ම වියානාදුවගේ වාර්තාව ඉදිරිපත් කිරීමට නාමන්තකින් ඉල්ලා සිටිනවා. ඉන්පසු ඉන්ද්‍රාන්ති ඉන්ද්‍රානන්ද ඉතුරු වාර්තා ඉදිරිපත් කරයි. නාමන්ත ෂෙයා කරගන්නවද වියානාදුවගේ වාර්තා?
හරි, මම මේ වීඩියෝ එකකුත් පේන්ටින් එකකුත් ලැබිලා තිබෙනවා වියානාදුවගෙන්. මම මුලින් වීඩියෝ එක ප්ලේ කරන්නම්. වීඩියෝ එක අවසానයි. මම ඊළඟට ඒ දුව ඇඳපු චිත්‍රය අපට එවා තිබෙනවා. මේ දැන් ඒ චිත්‍රය ස්ක්‍රීන් එකේ ෂෙයා වෙනවා ස්වාමීන් වහන්ස.
ගුඩ්, වව්, ලස්සනයි. Okay, I saw that when she is drawing the color in the picture, sometimes she select the edges first color the edges, and inside after that inside coloring the easy way. That is the most important thing I saw, that the when we are doing something, we can identify the boundaries first. If we identify our boundary, then we can feel the inside easily. In our day-to-day life also, she understood what is my boundary, and after coloring the boundary, we can come to inside easily. That is the most important thing I saw. And also when we are selecting colors, she selected some colors. If someone else color this one, he or she will select some other colors. So depend on our characters, our likely thing, unlike thing, our selecting colors also changing. So seeing this picture, we can identify which kind of colors I like, which kind of sounds I like. Like that, our character we can identify. If we do those kind of thing mindfully, we can identify which kind of thing I like very much. So the most important thing is, most I like is the most distraction for me. If I like something very much, it is the one getting most bad thing for me. So that's I like to say. So like very nice picture. So continue to.
අවසරයි ස්වාමීන් වහන්ස, මම එමනම් උපාලි මාමට මේ බාර දෙනවා ඉදිරි ටික කරගෙන යාම සඳහා. උපාලි මහත්මයා
බොහෝ පිං නාමන්ත. අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්න ඉදිරිපත් කරනද ප්‍රශ්න හතරක් මම වෙත ලැබිලා තියෙනවා. මම එකින් එක ඔබ වහන්සේට ඉදිරිපත් කරන අවසරයි. ප්‍රශ්නාංක එක, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. එදිනදා ජීවිතයේ සතිමත් වීමේ අත්දැකීම් පර්යංකේ භාවනාව දිනපතා කිරීමට අවස්ථාව අඩු වුවත් එදිනදා වැඩ කරද්දී හැකිතරම් සතිමත් වෙමි. ඒ අතර ආහාර ගැනීමේදී එහි රස දැනීම පිළිබඳ අවධානය යොමු කළෙමි. සමහර ආහාර පිළිබඳ ආශාවක් ඇති වී ඒ ආහාරගෙන රස විඳීමට උත්සාහ කළත් බලාපොරොත්තු වන රසය එහි නැති බව තේරේ. ඒ ආහාරවලට අනන්‍ය වූ රසයක් වෙනුවට යම් රස ස්වභාවයක් දැනෙන බවත් එයට ඒ දැනෙන්නේ මේ රසය ලෙස නම් කිරීමට නොහැකි බවක් තේරේ. එලෙස ප්‍රණීත ආහාරද කටුක ආහාරද ලුණු අඩු ව්‍යංජන ආදියද ගනිමින් ඒවා දැනෙන ස්වභාවය සොයා බැලීමි. ඒ ආහාර පිළිබඳ තිබූ කැමැත්තත් අකමැත්තත් යම් පමණකට අඩු වී ඇති බව දැකගත හැකිය. ඔබ වහන්සේලාටත් සංවිධායක මණ්ඩලයටද නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි.
හොඳයි, මේක හොඳ යෝජනාවක් අපි අර කරන්නේ. සාමාන්‍ය සතිමත් ආහාර ගැනීමක් ගැන නිතර කතා කරන ඕනේ. ඇත්තටම ආහාර ගැනීමේදී සතිමත් වීම ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් මෙහෙම බැලුවහම ඕනම කෑමක් අපි කිව්ව පැණි රස අපි කැමැතිම කෑමක් කියමු අකමැතිම කෑමක් වුණත් ඒක ටික වෙලාවක් හපහප ඉන්නකොට එකම රසයකටපත් වෙනවා. ඉතින් මේක මේ කෑම ගණිද්දිත් මේක අඳුර ගන්න පුළුවන්. අපි දැන් පර්යාංකයක් කරද්දී සක්මනක් කරද්දිත් ඕකම තමයි වෙන්නේ. එකම අරමුණක් දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට ඒ අරමුණට තියෙන එක ලොකුවට කැමැති අරමුණක් වෙන්නත් පුළුවන්, අකමැති අරමුණක් වෙන්නත් පුළුවන්. ඒකට තියෙන කැමැත්ත හරි අකමැත්ත හරි ටික ටික අර විරංජනේ වේගෙන යනවා. ඉතින් මේකම තමයි මේ කෑම ගණිද්දිත් වෙන්නේ. ඉතින් අපිට මුලදී සමහර වෙලාවටද අපි ආනාපාන සතිය එහෙම නැත්නම් සක්මන වගේ දෙයක් තෝරගන්නේ ඒක ගොඩාක් කැමති දෙයක් හරි ගොඩාක් අකමැති දෙයක් නෙවෙයි, සාමාන්‍ය අරමුණක්නේ. ඒ වගේ අරමුණක් හරහා මේකට බැසගත්තට පස්සේ ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ ටිකක් වැඩිම ගොඩාක් ආස කරන දෙයක් හරි ගොඩාක් තරහ යන දෙයක් නැතුව ටිකක් අර අපි මුලින් බැසගත්ත තැනට ඉඳලා ටික ටිකක් වැඩිපුර දෙපැත්තට විහිදිලා ගිහිල්ලා මේ වගේ පොඩි දෙයක් අරගෙන බලන එකත් ටික වෙලාවක එක දිගට ඒක දිහා බලන් ඉන්නකොටත් ඒකට තියෙන ආසාව හරි තරහව හරි එක දිගටම තියෙනවද ඒක වෙන විරංජනේ වෙනවද කියලා. තව ටිකක් කල්ලා යනකොට ඊටත් වඩා ටිකක් වැඩිපුර ආසාවක් වැඩිපුර තරහක් යන දෙයක් එක්ක වුණත් මේ විදිහට එක දිගට බලන් ඉන්න හැකියාව වැඩි වෙනවා. ඉතින් මේක තමයි දැන් මුලින්ම පටන් ගන්න අර වගේ ගොඩාක්ම අර ආසාව තරහින් නැති නිව්ට්‍රල් අරමුණ ඒ හරහා බැසගෙන ඒක හරහා පුරුදු කරපු සතියක් තියෙන කෙනෙකුට මේ වගේ අර පුරුදු කරපු සතිය එක එක පැති වලට අතු විහිදිලා යන්න පුළුවන්. ඉතින් මේකත් එක අවස්ථාවක් තමයි ඒක අඳුරගත්ත එක. ඉතින් පරයන්කේදී වෙන දෙයක් තමයි මේ සාමාන්‍ය ජීවිතේදිත් මේ වෙන්නේ. එලාට ඕකම තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අර මං කියපු විදිහට මීට වඩා ආසාවක් හිතෙන තරහක් තියෙන දෙයකට වුණත් මේකම දාලා බලන්න පුළුවන්. අර මුලින්ම සතිමත් බව පුරුදු නොකරපු කෙනෙකුට එකපාරට මේ වගේ දෙයක් කරන්න අමාරුයි. මොකද අපේ හිත අහුවෙනවා ඒවට. අර සතිමත්කම පුරුදු කළා කාලයක් මේකත් එක්ක දන්න කෙනෙකුට පුළුවන් එක දිහට මේ වගේ දෙයක් බලන් ඉඳලා ඒකෙත් වෙන්නේ මේකමයි කියලා අඳුරගන්න. එතකොට අපි වෙන්නේ අර ලැබ් එක ඇතුලේ පුරුදු වෙච්ච සතිය මේ වටපිටටත් හැමතැනටම ගෙදෙද්දි පය 24 මේක ඇප්ලයි කරලා බලන්න පුළුවන්. එතකොට මේ හැම එකෙදීම වෙන්නේ මේකමයි කියලා තමම අඳුරගත්තොත් ඒක තමයි හැම එකටම දාන්න පුළුවන්. එතකොට අපි අර ආසාවල් තරහවල් එක්ක අපි දුවදුව යන යෑම අඩු කළා ඇත්තට මේකේ මොකක්ද වෙන්නේ කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. හොඳයි, ඉතින් මේ වගේ දේවල් අපි හැමෝත් එක්කම ෂෙයා කරලා බැලුවාම අනිත් අයටත් මේකම කරලා බලන්න පුළුවන් ඇත්තට මේ කියන එක ඇත්තද නැද්ද කියලා තමන්ටම මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට අමතරව අර රියානා දුවගේ පින්තූර වීඩියෝ එකයි අර පින්තූරේ අඳින එකටයි අමතරව රියානා දුව පොඩි රිපෝට් එකකුත් එවලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඒක මේ වෙලාවේ කියවන්නම්. Mindful precise postcard painting. My mom and I did postcard painting mindfully and we sat outside. I felt the pen is hard. The paint ran smoothly. I smelled the paint like wall paint. I heard the stroking sound of the tip of the pen. I also heard the surrounding sounds like birds chirping, vehicles and human voices. I felt happy and relaxing when I see my colorful painting.
Okay, so you got to identify all the things coming through the eyes, coming through the ears, and the feeling through the fingers like that, and feeling the nostril things like that. So she identify most of the thing, and at that time, when she is doing one thing, then she has identified the outside things also. Outside bird sounds and vehicle sound like that. That is the most important thing I want to highlight. One, when we doing one thing, the another things also coming around us. But we are mindful enough for the thing when we are doing, and also that we can identify that some other things also happening in our surrounding. Our mind is doing something, and also there are some other things also happening. If we know that one thing is happening and also the outside other things also happening, then our mindfulness is much higher than the normal way. When normally we are selecting one thing like breathing or something, and we are focusing to something that only. But at that time, then another surrounding some other things also happening. If we are much mindful, we can identify that while one is happening, some more things also happening surrounding us. And also our mind is go here and there, but I know that I am mindful with the one thing, most prominent thing, and also my mind is going there and I'm coming back to the normal thing, our selected thing. So that identification is most important. So good. We'll go to the next one.
Hey, my Swami, in answer. Ilanga prashne. Husma ganna vita ha pita karana vita e mata satya pihitai. Tika velavak yana kota husma ganima aduvi matsamaga husma ganima ha pita kirima tara loku his velavak ativei. Me his velava tula satya tanpat novi හිත බොහෝ ආකාරයෙන් පිටපැනීම සිදුවේ. මේ වළක්වා ගන්නේ කෙසේද? පැහැදිලි කර දෙන්න ගරු ස්වාමීන් වහන්සේ. එපමණයි ස්වාමීන්
වහන්සේ. හඳ මේකද ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් හුස්ම ගන්නකොට මුලින්ම හුස්ම දැනෙන බව අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේකට එක දිගට පවත්වාගෙන යන්න බැරි කමනේ මේ අඳුරගෙන තියෙන්නේ. එක දිගට පවත්ත ගන්න ඕනමයි කියන එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් හිත පිට යන බව දන්නෝ නම් අනේ ඒක අඳුර ගැනීමත් ලොකු දෙයක්නේ. දැන් මම හිතන් ඉන්නේ මට ඕන විදිහට මගේ හිත පාලනය කරන්න පුළුවන්. මම හිතු කිව්වහම මෙයා හිතු කියලා ඒ විදිහට ඉඳී කියලානේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ හිත මගේ කියන මේ ලෝකයේ අනිත් දේවල් මගේ ටිකක් හරි ආයතෙන් තියෙන්නේ මේ හිත කියන එක මගේමයි. මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙන තරමට තමයි ඒක එහෙම නැහැ කියලා අඳුරගත්තාම එන්න එතන ප්‍රශ්නයක් එනවා. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අන්න ඒකයි. දැන් මේ හිත වුණත් අපි බලාපොරොත්තු වෙන මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා. ඒ වුණාට ඇත්තට මේකත් එහෙම නැහැ. ඒකත් හේතුන්ගෙන් හටගෙන හේතු නැති වුණාම නැති වෙලා යන හේතුඵල ධර්මයක් විතරයි. ඉතින් මෙන්න මේක අඳුරගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් මේක එකපාරටම මේ සතියක් කියන එකක් දන්නේ නැති කෙනෙකුට කිව්වොත් මේ හිත එක දිගට තියාගන්න බෑ කිව්වහම ඒක වැඩක් නැහනේ. ඒ වෙනුවට අපි එක අරමුණක් තෝරගන්නවා. අරමුණක් තෝරගෙන මේක එක දිගටම ඉන්න කියලා අපි සම්මත කරගන්නවා. සම්මත කරගත්තට පස්සේ අන්න යාට ඒක කරන්න යනකොට තේරෙනවා ඇත්තට මේක කරන්න බැරි දෙයක් කියලා. අන්න ඒක අඳුර ගැනීම තමයි වැදගත්ම දේ තියෙන්නේ. නැත්නම් මේ හිත මේ අරමුණේම එක දිගටම ඉන්නම ඕනේ කියලා දෙයක් නැහැ. මෙන්න මේක අරමුණේ තියාගන්න බෑ, මේකත් අනිත්‍ය ස්වභාවය. ඒ වගේ මේක එක දිගට තියාගන්න ඕනේ කියලා මං පොරගෑවොත් ඒක දුකක්. ඒ වගේ මේක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ, මේකේ අනාත්ම ස්වභාවයක් තියෙනවා. අන්න ඒක අඳුරගන්න තමයි මේ අවස්ථාවක් වෙලා තියෙන්නේ. ඉතින් මේක මෙහෙමයි කියලා එකපාරට අතහැරලා දාන්නත් එපා, පොඩ්ඩ ට්‍රයි කරලා බලන්න. අපි කියමු එකපාරට මේක තේරුම් ගන්න බෑනේ. ඒ වෙනුවට අපි කියමු හුස්ම 10ක් යනකම් කොහොම හරි අල්ලගෙන හිටියා, ඊට පස්සේ කියලා මේ වගේ හිත පිට යන්නේ. එහෙමනම් අපිට පුළුවන් හුස්ම 7ක් 8ක් 9ක් විතර කිට්ටු වේගෙන එනකොට තව වැඩිපුර සතිමත් වෙලා බලන්න ඇත්තන කොහොමද මේක යන්නේ කියලා. එකපාරට මේක එළියට යනවද, හොඳටම බල බල හිටපු එක නිකන් ඩිජිටල් වගේ 1 වලින් 0 වලට මාරු වෙනවද, අන්න එහෙම වෙනසක් වෙලාද මේක මාරු වෙන්නේ, එකපාරටම වෙනස් වෙනවද කියන එක අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න පුළුවන් අර වගේ මම උදාහරණයක් කිව්වේ, හුස්ම 7-8ක් යන 10ක් යද්දි මෙහෙම හිත පණිනවා කියලා අඳුරගත්තනම් 7-8ක් වගේ කිට්ටු වෙනකොට පොඩ්ඩක් සතිමත් වෙලා වැඩිපුර වෙලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට අඳුර ගන්න පුළුවන් මේකේ කොහොමද ඇත්තටම මේක වෙන්නේ ක්‍රියාව අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ටික දවසක් යනකොට හුස්ම 15ක් 12ක් වගේ යනකම් මේක අල්ලගෙන ඉන්න පුළුවන් නම් එතකොට බලන්න අන්න මේ මාරු වෙන කිට්ටු වෙන අවස්ථාව වෙනකොට තව සතිමත් වෙලා බලන්න මේක තව කොහොමද වෙන්නේ කියලා. අන්න ඒ විදිහට පුළුවන් මේක වැඩිපුර වෙලාවක් බලන් ඉන්නත් පුළුවන්. ඒ වගේම හුස්ම හරි මොකක් හරි දෙයක් බලන් ඉන්නකොට ඒකට තියෙන හිතේ කැමැත්ත අඩු වැඩි වෙනවා. ඒ වගේ තව තව වැඩි විස්තර අඳුර ගන්නත් පුළුවන්. ඒ වගේම ඇත්තටම මේ හුස්ම එක දිගටම බලන්න ඕනමයි කියන එකත් එක්ක හිටියොත් තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. ඒකෙත් ස්වභාවය අඳුර ගන්න තියෙන්නේ. ඒ විදිහට ඒ එකම දෙයක් අපි එක අරමුණක් තෝරගෙන ඒ අරමුණ හරහා මේ ලෝක ස්වභාවයනේ අඳුර ගන්න යන්නේ. එතකොට මෙන්න මේ විදිහට එක එක අපිට ටැක්ටික් දාලා බලන්න පුළුවන්. වැඩි වෙලාවක් එක දිගට බලන් ඉන්න අර වගේ වැඩි සතියක් දාලා බලන් ඉන්න පුළුවන්. ඒ බලන් ඉන්නේ අන්න අර විදිහට මේ ලෝක ස්වභාවය අඳුරා ගැනීමට. නැතු මේ හුස්ම දිහා බලන් ඉන්න නෙවෙයි මේ කරන්නේ. හුස්ම තෝරගන්නේ අර වගේ දෙයක් සඳහා තමයි. අන්තිමට හුස්මත් අතහැරින්න වෙනවා අපිට. ඒක දැනගෙන හුස්ම අල්ලගන්න එක තමයි තියෙන්නේ. ඒක නිසා මුලින් අල්ලගන්නකොට හොඳ තදින් අල්ලගන්න ඕන. ඒුණාට ඒ අල්ලගත්තු එකක් දවසක කවදාකරි අතාරින්නත් එනවා කියන අදහස ඇතුළ අල්ලගන්න තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නේ පර්යංකේ පැයක් දැස් පියාගෙන ඇතුළතින් ඇසෙන රැහැයි හඬට සමාන ශබ්දයකට සවන් දී සිටියෙමි. ටිකකින් හුස්ම වැටුණු දැනිනි. නාසයෙන් ඇතුල් වන හුස්ම කෙරෙහි සිත යොමු කළෙමි. ඇතුල් වනවා පිටවනවා යැයි මෙනෙහි කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දීර්ඝ බව දැනේ. වම් නාසයෙන් ඇතුල් වන හුස්ම වියලි බව දැනේ. කඩින් කඩ සිතුවිලි පැමිණේ. ඒවා සිතුවිලි බව දැනී නැවත හුස්ම වෙත යොමු වුනෙමි. දැන් ආශ්වාසයේ ප්‍රශ්වාසයට වඩා දීර්ඝ බව දැනේ. හුස්ම වැටීම ඒකාකාරීව සිදුවන බවක් සහ ඒ ගැන ඇති උනන්දුව අඩු බවක් දැනුනි. කමඨහන් වාර්තාව ලිවීම ගැන සිතන්නට පටන් ගැනුනි. සිතන බව දැනී හුස්ම කෙරේ යොමු වීමි. ටිකකින් හුස්ම සියුම් වී හුස්මේ වේගයද අඩුවන බව දැනුනි. මේ සමගම ශාන්ත නිෂ්කලංක තත්වයක් දැනුනි. ඇතුල් වෙනවා පිට වෙනවා ලෙස මෙනෙහි නොකරන අතර සිය හුස්ම කෙරේම යොමු වී නැති බව දැනුනි. වෙනත් සිතුවිලිද නැත. මෙම ශාන්ත තත්වයේ දිගටම පවත්වා ගැනීමට ඇති වූ ආශාව සමගම ඒ නැති වේ යයි කනස්සල්ලද්ද ඇති විය. දැන් භාවනාව යොමු වී ඇති අරමුණ කුමක්දැයි නොදැනේ. කිසිවක් නොකර සිටින බව දැනේ. සීනුව නාදවන තෙක් මෙසේ ගත වීම. එපමණයි ස්වාමීන්
වහන්සේ. දැන් ගොඩක් දේවල් අඳුරගෙන තියෙන. දැන් මුලදී ආස්වාස ප්‍රශ්වාස අතර වෙනස්කම් මෙහෙම අඳුරගෙන තියෙන. ඊළඟට සිතුවිලි වලට යන ඒවා ගොඩක් දේවල් අඳුරගෙන තියෙන. ඒ වගේම මේක කාලයත් එක්ක වෙනස් වෙන හැටිත් අඳුරගෙන තියෙනවා. අන්තිමටම මේ ලැබිච්ච මේ ප්‍රතිඵලයට කැමති වෙච්ච එකෙන් තමයි මේ ලැබිච්ච එක නැති වෙලා තියෙන්නේ. දැන් ඕක තමයි අපිට ගොඩක් වෙලා වෙන්නේ. අපි මොකක් හරි ප්‍රතිපදාවක ගිහිල්ලා ඒ ප්‍රතිඵලයක් ලබනවා. ඒ ලැබු ප්‍රතිඵලය අපි රඳා ගන්න බැරි වෙන්නේ අපි ඒ ලැබිච්ච ප්‍රතිඵලය මත ඔටුනු දා ගන්න යනවා. එතකොට අර කරන්න ඕන එක වෙනුවට වෙන්නේ වෙන දෙයක්. ඉතින් ඔක වැරදිලාම තමයි ඔක හරියන්න ඕනේ. ඒක හැමෝම කරන වැඩ. මොකක් හරි ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා ප්‍රතිඵලයක් ලැබුණාට පස්සේ ඒක අල්ල ගන්න ඕනේ. ඉතින් ඕක හැමෝම කරන වැඩක්. හැමෝටම වෙලා තමයි වැරදිලා තමයි ওই ළඟට ස්ටෙප් එකට එන්නේ. දැන් ওই වෙච්ච දේ ඊළඟට දිගටම තව තව වෙන්න අරින්න. ඔය විදියට එක දැන් පැයක් ඇතුළත ඔය විදියට හුස්ම ටික ටික කාම් ඩවුන් වෙලා ශාන්ත භාවයට ඇවිල්ලා තියෙනවනේ. දැන් ඊළඟට ඊළඟ දවසේ ඕක සමහරට ඔය ටිකක් අඩු කාලයකදී වෙන්න පුළුවන්. ඔය විදියට එක එකව බලාපොරොත්තු වෙන්නේ යන්නේ නැතුව මේ ලැබිච්ච ස්වභාවය හොඳයි කියලා මේක තව දිගට තියාගන්න ඕන කියන කිසිම බලාපොරොත්තුවක් නැතුව අර කරන වැඩේ විතරක් කරා නම් එතකොට පුළුවන් මේක ඇත්තටම එනවාද ඇවිල්ලා ඒකට ඒකත් එක විදියටම තියෙනවාද ඒක හැමතිස්සෙම පරයන්ක ඉවර වෙනකම්ම මෙහෙම තියෙනවාද ඊළාට ඒකෙන් තත්ත්වෙන් ආයෙත් එන හැටිම මේක විස්තරත් බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදියට ඒක පරයන්කයක් ඇතුළේ චක්‍ර කීපයක් කරන්නත් පුළුවන්. ඉතින් ඒක ටික ටික මේකම තව තව එක දිගට මේකම කරගෙන ගියා නම් මේකත් තව බහුලීකත කරන්න. එතකොට මේකේ තව විස්තර දැනගන්න පුළුවන්. එතකොට අර මුලින් එක තෝරගන්න හුස්ම තෝරගෙන ඒක ඒ ප්‍රතිපදාව හරහා ගිහිල්ලා අන්තිමට යනකොට හුස්මත් බලන්න ඕනේ. ඒ නිකන් තත්වයේ දිහා බලාගෙන ඉන්න එක විතරක් වෙන්නේ. සමහරවිට ආයත් අවස්ථාවක එන්න පුළුවන් අතරමැද හිත විසිරුණොත් එහෙම හුස්ම දිහා බලන්නත් අවස්ථාවක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඔය විදිහට අවශ්‍යතාවය හැටියට හුස්ම දිහා බලනවද නිකන් වෙන දේ දිහා බලන් ඉන්නවද කියන එක අවශ්‍යතාවය මත කරලා මේ චක්‍ර තව තව දිගටම එක මේ පරයන්කයකදී තව දිගට කීපයක් වෙන අවස්ථාව වෙනකම් මේකම තව දිගට කරගෙන යන්න. එතකොට බලා ගන්න පුළුවන් Tamanට මේකේ වෙනස්කම් වෙන හැටි. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාවක් නෙවෙයි එක මට ලැබිලා තියෙන විදිහට දන්නේ මේ මට කඩාරි නිවර්දව ලැබිලා තියෙනවා නම් කියුවත් කමක් නැහැ. එක ඉංග්‍රීසියෙන් එක වාක්‍යයක් විතරයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. Now at the level of mindfulness and practicing sitting and walking meditation well. Epamunai Swami Nuhansa.
So if it is working well, you have to continue. If you, as far as you know that it is working well, you have to continue. You have to do some more practice. That's all, I think.
Epamunai Swami Nuhansa. Matalabilati na... ලිඛිත ප්‍රශ්න නම් එපමණයි. නදී සභාවට අවස්ථාව
දෙනවනම් ඔව් සොයිනාසි ලිඛිත ප්‍රශ්න සමාවන්න වාචික ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් දෙන්න පුළුවන්ද?
හොඳයි.
සම්බන්ධ වී සිටින සීල දෙනාගෙම ඉල්ලා සිටිනවා තමුන්ගේ යම් අත්දැකීමක් හෝ ගැටලුවක් තිබෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙස Zoom hand එක click කරලා කියන්න පුළුවන්. එතකොට unmute කරන්න. ඔව් බන්තුල අංකල් කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමින් වහන්සේ. මේ පොඩි ප්‍රකාශනයක් මේ අර graphical represent අර PhD එක ගැන ලියුපු එකේ මේ ඒක මේ අර මට හිතුණා ස්වාමින් වහන්සේ මේ සතියටත් ඕකම කිව්වනම් මොකද වෙන්නේ කියලා බලන්න. අපි ජීවිත කාලයක් සතිය පුරුදු කරනවානේ. ඉතින් එතකොට සතියත් හරියට සතියේ PhD එකක් කරනවා වගේ තමයි මම හිතන්නේ අන්තිමට. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ අන්තිමටම ගිහින් ඉතුරු වෙන්නේ මේ අර අර යටින් තිබිච්ච රවුම මුකුත්ම හිස් රවුමක් කියලා වගේ තමයි දැක්කේ. ඉතින් ඒකයි ස්වාමීන් වහන්සේ මට ප්‍රකාශයක් විදිහට
කියන්නේ. ඔව් මෙහෙමයි දැන් මට ඔක කියන විදිහට නම් ඉතින් අර සතිය කියන එකත් ඇත්තටම ලෝකයේ දෙයක්නේ. සතිය අපි පාවිච්චි කරනවා මේ ලෝකයේ ඉඳලා ලෝකයෙන් එතර වීම සඳහා. ලෝකයේ තියෙන අනිත් දේවල්ට සාපේක්ෂව මේකත් තවත් එකක් විතරයි. ඒතකොට නිවන් දකින්න රහත් වෙනකොට ඒ සතිය කියන එකත් අතාරිනවා. ඒතකොට අර PhD එක කියන එක කරගන්නේ තව ටික අල්ල ගැනීමක් නේ එක පැත්තකින්. දැන් PhD එකක් තියෙන මිනිහෙක්ගේ නමට ඉස්සරහට කතා කරද්දී හරි නම ලියද්දී ડોක්ටර් කියලා නොදැම්මොත් ඒ මිනිහට කොච්චර තරහ යනවද? ඒක ලොකු අල්ල ගැනීමක්. මට PhD එකක් තියෙනවා කියන එක පැත්තක ලොකු අල්ල ගැනීමක් නේ. මේ සතිමත් වීම හරහා මේක අඳුර ගන්නවා. ඒ වගේ මේක අඳුරගත් එකත් එක්කම අතහැරීමක් වෙන්නේ. සතියත් අතහැරින යම් කිසි මට්ටමකට ඇවිල්ලා. ඒ වගේම දැන් මේ PhD එකක් කරගෙන යද්දී PhD එකක් හරිමක් හරි ඉගෙන ගන්නකොට යන්නේ ටික ටික අර අපි එක එක මයිල්ස්ටෝන් වලටනේ යන්නේ. මෙතනට යනවා, එතනින් ඉස්සරහට යනවා, එහෙම එහෙම ගිහිල්ලා අපි එක එක අවස්ථා වලට යන්නේ. දැන් සතිමත් වීමේදී වෙන්නේ මේක එක පැත්තකට නෙවෙයි හතර වටේට හැම පැත්තටම විහිදෙනවා. අරක දැන් එක පැත්තකට විතරයි ෆෝකස් වෙලා යන්නේ, සතිමත් වීම හැම පැත්තටම විහිදෙනවා. දැන් ඕගොල්ලෝ දැන් හොඳට බලන්න, නිකන් ඉඳගෙන සතිමත් වීම පුරුදු කරන්නේ. ඊළාට ඕකම පාවිච්චි කරන ඕනේ කෑම කනකොට, වැසිකිලි කැසිකිලි යනකොටත් ඕකම පාවිච්චි කරනවා. ඊළාට කවදාකවත් නොකරපු වැඩක් කියමු අපි. දැන් මීට කලින් කවදාකවත් ගහපකට නැගපු නැති කෙනෙක් වුණත් සතිමත්කම පුරුදු කරාට පස්සේ ඒකුණත් කරන්න හැකියාව දන්නේම නැතුව ලැබෙනවා. අපි කවදාවත් නොකරපු වැඩක් වුණත් අර සතියෙන් වෙන කෙනෙක් කරන දිහා බලන් හිටියානම් ඒක මටත් කරන්න පුළුවන් කියලා ඒක හැකියාව ලැබෙනවා. දැන් PhD එකක් කරන්න යන මනුස්සයට වෙන්නේ තියෙන හැකියාවල් ඔක්කොම නැති වෙලා අර එක දිගට එකකට විතරයි යන්නේ. ඒක නිකන් අර සමාධිය වගේ පැත්තකට යන්නේ කිව් විදිහකට. මේක හැම නෙවෙයි වෙන්නේ, මේක එක දෙයක් විතරක් නෙවෙයි, හැම පැත්තටම විහිදී යමකුත් වෙනවා. ඒකට අලුත් දෙයක් කරන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා. ඒ විදිහට එක එක පැත්තට විහිදී යමක් තමයි සතිමත් වීමත් වෙන්නේ. ඒ වගේම ඒ සතිමත් වීම පාවිච්චි කරන්නේ නිකම්ම අරමුණකට නෙවෙයිනේ. ඒකට ඒකෙන් අපිට මේ සතිය හරහා අවබෝධයක් හරහා යෑමට තමයි සතිය පාවිච්චි කරන්නේ. සතිය පාවිච්චි කරලා මේ ලෝකයේ ස්වභාවය අඳුර ගන්නවා. එතකොට ඒකෙන් වෙන්නේ මේ ලෝකයට අතහැරීමක් වෙන්නේ. අර PhD එකක් කරනකොට යන්නේ ඒක තව තව අල්ල ගැනීමක් තමයි ඒකෙන් වෙන්නේ. ඒක අතහැරීම හරි අමාරු වෙනවා. ඉතින් අර PhD එකක් කරලා හරියට තේරුම් අරගෙන ඒක පිටින් gediya පිටින් ලොකු දෙයක් අතහරින්න පුළුවන් කෙනාට අර අතහැරීමේ පුරුද්දත් එක්ක මේ ඒක ලොකු උදව්වක් වෙන්නත් පුළුවන්. ඒනට වැඩි දෙනෙක් වෙන්නේ මේ ඒ වගේ දෙයක් තව තව අල්ල ගැනීමක් වෙන්නේ. අර ඉගෙන ගත්තට ඉගෙන ගන්න එකත් අතහරින්න පුළුවන් වෙන්න ඕන. මට හිතුන අදහස ඒක තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිණි වහන්සේගේ විස්තර කිරීමල පොඩි වචනයක් තව එකතු කරොත් ස්වාමීන් වහන්සේ, මේ මම හිතුවා මේ ඒක හරියටම සමානයි කියලා. මේ IT ශාස්ත්‍රයේ දැන් කෙනෙක් IT ඉගෙනගෙන අන්තිමට මේ යා මුගක් කරලා අන්තිමට පොඩි දෙයක් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මට හම්බුණා මේ ඔය කම්පියුටර් මිනි සිස්ටම් වැඩ කරන කෙනෙක්, එයාගේ දවසක පොඩි දෙක කතාවක් වුණාම පොඩි PC එකක දෙයක් ඒගොල්ලෝ එයා දන්නේ නැහැ. හැබැයි අර ශේස්ත්‍රය මහ විශාල දැනුම් සම්භාරයක් අරගෙන තිනවා. ඉතින් අර එකක් කරනකොට ස්වාමීන් වහන්සේ විස්තර කරවගේ තව ලොකු කොටසක් ඒගොල්ලන්ට අහිමි වීමක් වෙනවා. ඉතින් මට වහන්සේ කිව්ව විස්තරය ගැන මේ වැටහීමක් ලැබුණා. බොහොම ස්තුතියි
ස්වාමී. මාත් ඒ පැත්තෙම තමයි. ඉතින් ඇත්තටම ඉතින් මහ දන්න මහත්තයා කියනවට වඩා ගොඩාක් විස්තර ඔය ගැන. ඉතින් අපි දැන් ඉස්සෙල්ලම සොෆ්ට්වෙයාර් පටන්ගෙනත් එක ලැංග්වේජ් එකකට යනවා, ඊළඟට ලැංග්වේජ් එකෙත් එක කොටසකට යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඊළඟට අන්තිමටම මොකක් හරි ඔෆිස් එකක අපි කිව්ව අවුරුදු 5ක් වැඩ කරා කියලා, ඊට පස්සේ වෙන ඔෆිස් එකකට ගිහිල්ලා වැඩ කරන්න බැරි තරමට ඒ බිස්නස් එකත් එක්කත් හිර වෙනවා. දන්නෙම නැත්නම් චූටි චූටි එකම තැනකට තමයි හිර වෙන්නේ අන්තිමටම. ඉතින් මේ සොෆ්ට්වෙයාර් වල ඇතුළත් එක එක පැත් එක කොනකට විතරක් හිර වෙනව දන්නේම නැතුව. ඉතින් එහෙම බැලුවම අනිත් ලෝකේ අනිත් දේවල්ට මුකුත්ම දන්නේම නැති වෙනවා. ඉතින් ඕක තමයි සොෆ්ට්වෙයාර් වලනේ හැම එකද. අපි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක බැලුවොත් ඒත් අර කොලර් එක මහන මිනිස්සයා දන්නේ ඒක ඇල්ල විතරයි. දැන් ඒ වගේම තමයි සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකත් ලොකු වෙනසක් නැහැ. ඉතින් අර කරන වැඩේ විතරයි වෙනසකට තියෙන්නේ. අර වයිට් කොල ඩාක් කොල කියන එක විතරයි වෙනසකට තියෙන්නේ. අන්තිමටම අර අපි එක එකකට ෆෝකස් කරන්න අනිත් ඒවා ඔක්කොම නැත්තටම නැති වෙනවා. ඉතින් මේකම අපිට සතිමත් වීමේදී කියන්නත් පුළුවන්. අපි ඇඟට හිත දාලා එහෙම නැත්නම් හුස්මට හිත දාලා බැලුවහම අපි මුළු ලෝකෙම දන් දුන්නා වගේ වෙනවා කියන එකත් මේකම අපිට අනිත් පැත්තට කියන්නත් පුළුවන්. අපි කරන දේ ගැන සතුටු වෙන්නත් පුළුවන් මේකම කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිළි.
ඊළඟට හියුබර්ට් මහත්මයාට අවස්ථාව තිබෙනවා තමුන්ගේ ගැටළු හෝ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට. අන්මියුට් කරන්න පුළුවන්.
දැනුවත් වීමක් කරගන්න. ඔබ වහන්සේ මාව ඇහෙනවද?
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ, මම දැන් සක්මා දෙයක් විතර සක්මන් භාවනාව කරනවා. ඒක මම කොටස් අර ඉස්සෙල්ලා මම ස්වාමීන් වහන්සේ උපගත්ත උපදෙස් අනුව මම ඒක කොටස් දෙක දැනට දෙකකට වගේ බෙදාගෙන තමයි කරන්නේ. ඒ කියන්නේ මුලින් දකුණු බාම කියලා ඒක විනාඩි 15ක් විතර යනකොට ටිකක් විනාඩි 10ක් විතර යනකොට මට ඒක සාමාන්‍යයෙන් වෙලා ඉබේ යන්න පුළුවන් තත්ත්වයට ඒකන. ඊගාවට මම අර ඔසවනවා තබනවා කියන කොටස ගමයි දැන් ඒ ඊගාව විනාඩි 15ක් විතර වගේ කරනවා. ඒ කරන අතරේ ස්වාමීන් වහන්සේ හැබැයි එතෙන්දි මට අර උසවනවා, තබනවා, නවතිනවා, හැරෙනවා, නවතිනවා කියලා නැවත අරම ටික තමයි කෙරෙන්නේ. ඒ කරනකොට නම් ස්වාමීන් වහන්සේ මට දිගටම ඒක ගානේ හිත යොදවනවා මිසක් මට අර වෙනසක් වීමක් ගානේ නම් මොකක්වත් දැනෙන්නේ නැහැ. මම හරිද වැරදි දන්නේ නැහැ කරන එක. අන්නේ ඒ ටික දැනගන්න තමයි මාට ස්වාමීන් වහන්සේ මේ අවශ්‍ය වෙන්නේ. ඒක මම කරන ඒක කරන එක හරිද නැත්නම් වෙනස් ක්‍රමයක් කරන්න ඕනද කියන එක තමයි දැනගන්න ඕන. වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි මහත්තයාට, දැන් අපි ওই දැන් ඔසවනවා, තබනවා, එහෙම නැත්නම් වම දකුණ ඔසවනවා, තබනවා, ගිනියනවා, ඒ වගේ දේවල් ඔක්කොම කරන්නේ අපි මේ හිත, කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේම හිත දුවදුවන ඉන්නේ වටපිට හරහට යෑමට යහට. අන්නේ දුවදුව ඉන්නේ එක තැනකට ගේන්න තමයි ඔය එක එක නම් කිරීම කරන්නේ. ඒ නම් කිරීම කළා අපි හිත මේ පාලනය කරලා calm down කරගන්න. හිත තැම්පත් කරගන්න ඒක ආරමුණකට ඉන්න. ඊළාට තැන්පත් කරගත්තු හිතත් එක්ක අපි ටික දුරක් තව වැඩිපුර වෙලාවක් ඒ අරමුණේ ස්වභාවය අඳුර ගන්න පුළුවන් නම් අන්න එතකොට ඒක ඊට වඩා අවබෝධයක් බවට පත් වෙනවා. දැන් මෙහෙම පටන් ගත්තොත් මේක ගොඩක් හොඳයි මේ කරගෙන යන එක. දැන් කරගෙන යන එකම තව ටිකක් දැන් ওই මුලින්ම වම දකුණ කියලා පටන් ගන්නවා. ඊළාට ටික දුරක් ගිහිල්ලා අපි කිමු විනාඩි 15ක්ම මෙහෙම කියලා හරියටම මාක් කරගෙන යන්න ඕනේ. ටික දුරක් යනකොට තේරෙනවා හිත දැන් හොඳටම තැන්පත් වෙනවා වගේ කියලා දැනෙනවා නම් ඊට පස්සේ අපි කිමු පියවර දෙක තුනකින් වුණත් කමන්නේ අපි මාරු වෙනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන ඊළඟ මට්ටමට. එතකොට අපි බාලාංශ පන්තියේ ඉඳලා හොඩියේ පන්තියට එනවා වගේ වෙනවා. අර මුලින් පටන් ගන්න බිඳුවෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි ටිකක් ඒක ඒ තැන හොඳට ස්ථාවර වෙනකොට අපි ඊළඟ අඩියට තියනවා. ඊළඟ අඩියට තියලා අපි ඔන්න යනවා ඔසවනවා, ගිනියනවා, තබනවා වගේ කියලා ඊළඟ එකකට යනවා. දැන් ඒකත් තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඒකෙත් ස්ථාවර වෙනවා බවක් දැනෙනවා නම් ඊළඟට අපි පුළුවන් ওই දේවල් මුකුත්ම නොකිය නිකම්ම බලන් ඉන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. යටිපතුලේ නිකම්ම දැනීම කොහොමද කියලා, වම තියෙනකොට දැනෙන්නේ මොන වගේද කියලා අපි නිකම් වම දකුණ කියලා නම් කරනවා වෙනුවට වම තියෙනකොට දැනෙන්නේ මොන වගේ දෙයක්ද, දකුණ තියෙනකොට දැනෙන්නේ මොන වගේ දෙයක්ද, ඒ දෙක අතර වෙනසක් තියෙනවද, ඊළාට ඒ දෙක දැනෙනවට වඩා අමතර අපි කියමු කොන්දේ මොන හරි රිදෙනම තැන් එහෙම දැනෙනවද, කකුල් දන හිස් වල වෙන වෙන ජොයින්ට් වල මොන හරි රිදෙන තැන් එහෙම දැනෙනවා. දැන් මේ වගේ දේවල්ට හිත යොමු කරන්න පුළුවන්. එතකොට අර මුලින්ම පටන් ගන්න අපි වම දකුණ කියලා තමයි බිඳුවෙන් පටන් ගන්නවා. පටන්ගෙන ඒ තියෙන එක බිඳුවේ ඉඳලා පළවෙනි පන්තියට යනවා, ඊළඟට දෙවෙනි පන්තියට යනවා. එහෙම ටික ටික අර පටන් ගත්ත එක ඉස්සරහට යෑමක් වෙන්නේ. එතකොට අර මුලින්ම නිකන් වම දකුණ කීමක් විතරක් නෙවෙයි ඒ දේ මොනවද කියලා බලනවා. මේකේ තියෙන විස්තර තව තව හොඳට හොයලා බලනවා. ඒ වගේම මේක තව ටිකක් වැඩිපුර වෙලාවක් කරගෙන යන්න උත්සාහ කරනවා. ඒ අතර අපි කියමු දැන් ඔහම වම දකුණ කිය කිය අනේක වෙනුවට අපි මෙහෙම දේවල් අඳුර ගැනීමට විතරක් ගියා නම් ওই යන අතේ ඔක දරා ගන්න බැරුව සමහරට හිත පිට යන්න පුළුවන්, හිත ඇවිස්සෙන්න පුළුවන්. එහෙම ඇවිස්සුන බවක් අඳුරගත්තොත් ආයෙත් අපිට ඊළඟ පිටිපස්සට අඩියක් තියලා අපිට පුළුවන් ආයෙත් ඔසවනවා, තබනවා, ගිනිනවා කියන මට්ටමට ආයෙත් පස්සට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි දෙවනි පඩියේ ස්ථාවර වෙලා ඉන්න අතර අපි තුන්වෙනි පඩියටත් අඩිය තියෙනවා. ඒ වුණාට අපි අඳුරගත්ත තුන්වෙනි පඩියේ අපිට වැඩිපුර වෙලාවක් ඉන්න බෑ කියලා අඳුරගත්තාම ආයෙත් අඩියක් පිස්සට පැටිපස්සට අරගෙන දෙවනි පඩියටම බහිනවා. දෙවනි පඩිය ආයෙත් ටික වෙලාවක් යනකොට අපිට ස්ථාවර බවක් දැනෙනවා නම් ආයෙත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලනවා ඊළඟ පඩියට අඩිය තියන්න. ඔහොමම ටික ටික ට්‍රයි කර කර බැලුවාම අපිට පුළුවන් ටික ටික මේ ඉස්සරහට යෑමක් වෙනවා. එතකොට අර මුලින්ම පටන් ගන්න අර විදිහට තමයි. ඒ වුණාට ඒ පටන් ගැනීම එක ටික ටික ඉස්සරහට ගිහිල්ලා අපිට පුළුවන් මේ මුකුත්ම නැතුව නිකම්ම අඳුර ගැනීම, මුකුත්ම වම දකුණ කියන්නේත් නැතුව මේකේ වෙන්නේ මොකද්ද කියලා ක්‍රියාවලිය අඳුර ගැනීමක් කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී මේක මගේ දැනීමක්ද, එහෙම නැත්නම් මට ඕන විදිහට මේක තියාගන්න පුළුවන්ද කියලා එහෙම කිසිම මුකුත්ම බලාපොරොත්තුවක් නැතුව වෙන දේ දිහා විතර බලන් ඉන්න පුළුවන්. දැන් මේ විදිහට ටික ටික ඉස්සරහට යන්න බලන්න. මං හිතනවා තේරුණා කියලා මං කියපු දේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට ඉතාමත් හොඳින් තේරුණා. මේ වහන්සේටත් සරවැඩ සටහන මේ වෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. මට මගේ ප්‍රශ්නට උත්තර සැපීම ගැන වහන්සේ ඉදිරියෙන් සරණයි.
ඔව් අපි මෙහෙම උත්සාහ කළා බලලා ලබන සත්‍ය විතර වෙනකොට මේක මොකක් හරි දියුණුවක් වුණාද වෙනසක් වෙනවද කියලා අපි ඊළඟ දවසෙත් කතා කරලා බලමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. වහන්සේලා සියලු දෙනාට නදී ආමන්ත්‍රණ බාරක් හැමෝටම පුළුවන් සරණයි.
දෙරන් සරණයි.
වෙන අත් එසවිලා නැහැ. තව කාට හරි ගැටලුවක් වුණ හරි තියෙනවා නම් තත්පර 30ක් පමණ දෙන්න පුළුවන්. අත උස්සලා අපිට ප්‍රකාශ කරන්න. වෙන ප්‍රශ්න හෝ ගැටලු අදහස් කිසිවක් නැති බවයි පෙනෙන්නේ. අප එහෙමනම් ස්වාමීන් වහන්සේ වැඩසටහන સમાપ્ત කිරීමට අපිට අවසරයි. අද දිනේත් අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් අපගේ සතිමත් බව සම්බන්ධ ගැටලු වර්තා පිළිබඳ අදහස් දක්වා අපට උපකාර කිරීම සම්බන්ධවත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පාද නමස්කාර කොට වන්දනා කරනවා. ඒ වගේම තමුන්ගේ අත්දැකීම් වර්තා අප සමග සම්බන්ධ හුවමාරු කරගෙන වැඩසටහන අනුග්‍රහ දැක්වීමත් සම්බන්ධ සියලු දෙනාටමත් ස්තුතියන්ත වෙනවා. ඒ වගේම අද වැඩසටහනේ ප්‍රශ්න ඉදිරිපත් කර උපාලි මාමාටත් නාමන්ත මහත්මයාටත් ස්තුතියන්ත වෙනවා. අද දිනේ වැඩසටහනේ අවසානම අංගය වන පුණ්‍යානුමෝදනාව කිරීමට මම නාමන්තට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි වහන්සේලාට.
බොහොම පින්නදී තිරුවන් සරණයි. මේ අවසරයි ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාවට නිසරණයේ අනුග්‍රහයෙන් සිදු කරන ලබන ධර්ම දේශනාවත් කමඨහන් උපදේශ සහිත ඒ කමඨහන් සැසියත් සිදු කරමින් ඔබ වහන්සේලා අප සියලු දිනාට කුසල ධර්මයන් දිනු කරගනිමින් සතිපට්ඨානයට අනුව සති දිනු කර ගැනීමට කළා වූ මේ අනුග්‍රහයට ඔබ වහන්සේලාව නමස්කාර කරමින් ස්තුති පූජාව සිදු කර ලබනවා. ඔබ වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. මේ වැඩසටහනින් රැස් වූ සියලු පින් මේ වැඩසටහන සහභාගී වූ නම කියන්න අවසරයි ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේටත්, නම කියන්න අවසරයි ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. ඔබ වහන්සේලාගේ ප්‍රතිපදාව දියුණුවටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේලාට දුක් නිරෝගී දීර්ඝායු සම්පන්නත්වයක් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනට අනුග්‍රහය දැක්වූ අපගේ ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිසරණනේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ සියලු අභිවෘද්ධිය සැලසේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පතත් වේවා. නිවන් අවබෝධ වීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වා ගැනීමටත් වෙහෙස මාංශයෙන් දායක වන අප කැපවන ඒ සියලු සංවිධායක මණ්ඩලයේ පිරිසටත්, බණ දහම් මාසා කමඨහන් පිරිසිදු කරගෙන සතුරු වන සියලුම සහභාගි වන සියලු දෙනාටමත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම බුද්ධ පරිනිර්වාණය පටන් මේ දක්වා බුද්ධ ශාසනය ප්‍රවර්තනය කිරීමට උපකාරී වූ ඒ සියලු සිවණක් පිරිසටත් මේ කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් පිණිසම හේතු වේවා. මේ සාදු සාදු සාදු. මේ සියලු පින් පෙනෙන නොපෙනෙන පින් කැමති සියලු දෙනාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එතවතාචම්මේහි සම්හතං පුඤ්ජ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතවතාචම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතවතාචම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. ඒ වගේම අප සියලු දෙනාට මේ රැස් වූ කුසල සම්පත් අනුභවයෙන් සසර වසනාතුරු කල්යාණ මිත්‍ර සම්පත්තියක් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ඥාති බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඒ වගේම අපරමින් මිය පරලෝකයේ සියලු ඥාතීට මේ පින් අනුමෝදන් වේවා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
කී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. ගාථා සජ්ජායනෙන වහන්සේලා වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් ලබන සතියේත් මේ විදිහට සතිමත් වැඩසටහනක් කරා හමු වීමත් එක්ක සියලු දෙනාටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.